සාදු 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 ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම එදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවෙන් මම ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙන මේ සාදු 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 පාලි
හොඳයි. සාදු 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 තෙරුවන් තරණයි ස්වාමීන් වහන්ස වාර්තාව ඉදිරිපත් කරමි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතිමත් ඇවිදීම, පාදයේ පොළොවට ස්පර්ශ වීමත්, ඉදිරියට ඇදීමත්, එවිට අනික් පාදයේ විලුඹ පොළොවට වැදීමත් කෙරෙහි අවධානය යොමු කොට විනාඩි 45ක පමණ කාලයක් උදෑසන සක්මන සිදු කළෙමි. පර්යංකේ හුස්ම රැල්ල දෙසට අවධානය යොමුකොට පර්යංකේ කළෙමි. ආශ්වාසයේ කෙටි ලෙසත් ප්‍රශ්වාස රැල්ල දිගු ලෙස දැකගතිමි. මෙලෙස බලා සිටින විට හුස්ම රැල්ල සියුම් වී නොදැනී යයි. හිස් අවකාශයේ දෙස මෙලෙස බලා සිටින විට විටින් විට ක්ෂණික ගැස්සීම් 6-7 පාරක් පමණ සිදුවිය. එවිට යලි හුස්ම රැල්ල පෙනෙන්නට විය. සමහර විටදී ගැස්සීමට පසුව හිස් අවකාශයට අවධානය වෙනස් වෙයි. යන යන සිතුවිලි ඉතාමත් හොඳින් පෙනේ. සමහර විටදී සිතුවිලි වෙනුවට දරතය, එපා වීම වැනි වේදනා දැනේ. විටක අත් දෙක අතර දැඩි ලෙස ගමන් කරන ඉලෙක්ට්‍රික් වේව් එකක් වැනි කම්පන දැනේ. මෙලෙස ගැස්සීම් අතර මෙවැනි සයිකල් කිහිපයක් ඇති වෙයි. ඊට පසු සිදු කළ පර්යංක දෙකෙහිම හිස් බවට අවධානය යොමු වේ. එනමුත් උදෑසන පර්යංකයේ ලෙස සතිය තියුණු ලෙස පැවතුනේ නැත. නිදිමත සහ ඉතාම දැඩි කම්මැලිකම වැඩි. අවධානය අඩුයි. ඔබ වහන්සේගේ දෙපා නමද අවවාද පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
මේ தත්ත්වය දිගට කරගෙන යන්න බාධා තියෙනවනේ තමයි අවවාද බලාපොරොත්තු වෙන්න ඕනේ. ඕක තමයි භවනා තපස කියලා කියන්නේ. ඔක්කොම ಜಾති මේ එනවා මේ යනවා. එනේ කියන්නේ ඒකේ චාරයක්වත් නැහැ. හොඳ නරකේ ප්‍රියමනාප අප්‍රියමනාපවල චාරයක් නැහැ. ඒකේ දිගට පවත්වන එක තමයි අපි කියන්නේ යෝගාවචරයයි කියලා. ඉතින් බාධයක් නැත් බාධාවක් නැති බය පේන්න තියෙන එක ලොකු වාසනාවක් දිගට කරගෙන යන්න. අපි යන් ඊගා ප්‍රශ්නට.
උදේ මට ලැබිලා තියෙන ලිඛිත වාර්තා නම් එපමණයි.
දැන් අපිට වෙලාව ඉතුරු වෙලා තියෙන ගොඩක් අද වාචිකව කමඨාන් වාර්තාවක ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. එතකොට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. අල්පනි අල්පනි අන්මියුට් කරන්න.
අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
වාර්තාවක් ලියාගෙන ආව ස්වාමීන් වහන්සේ මේ සතිමත් පරියංකය. පරියංකයට හිඳගන්න විටද අවධානය ශරීරයේ චලනවල පැවතුනි. අවධානය පුරුද්දට හුස්මට ගන්නට තත් කරත් ඊට නොපැමිණ සිතුවිලි සහ ඇතුළත කතා සමග සිටියේය. හුස්ම වැටීම නිරීක්ෂණය විය. විටින් විට කල්පනා සිතුවිලි වල සිත පැවතුනි. හුස්මද අවධානයට පත්විය. කිසිවක් අල්ලගත නොහැකි අවුස්සහගත සහ බොළඳ වූ හීනයක සමාවෙන්න බොඳ වූ සිහිනයක සිත පැවතුනි. බොර වතුරක ගප්පි මාළුවන් හොයනවා වගේ පොඩි කාලේ කරපු සෙල්ලමක් අත්දැකීමකට වගේ අත්දැකීමක සිත පැවතින අවසානය මතකයක් නැත. ස්වාමීන් වහන්ස, සාමාන්‍ය ජීවිතයේදී සතිමත් දිනචරියාව ගත කරන්නට උත්සාහ කරනවා. අසිහිය උපරිමයටම තියෙනවා. සතිමත් නැති අවස්ථා සතිමත් අවස්ථාවලට වඩා බොහෝ වැඩිපුර තියෙනවා. නමුත් සතිමත් නැති බව අවධානයට අසු වෙනවා. සින්දු අහන්න සහ නිතරම ආස කරන දේවල් වලට හිත යනවා. ඒක නිරීක්ෂණය කරනවා. රාගසිතුවිලි ආශාවන් පැමිණෙනවා. සමහර දවල් වලට ඇවිත් යන අයුරු නිරීක්ෂණය කරන්න පුළුවන් වුණත් සමහර දාට ඒවට පරාජය වෙලා අහු වෙනවා. තරහද හොඳින් නිරීක්ෂණය වෙනවා. තරහට ප්‍රතිචාර නොදක්වා බලාගෙන ඉන්න පුළුවන් දවස් තියෙනවා ඒ උනාට ප්‍රතිචාර දක්වන අවස්ථා තියෙනවා. සතිමත් බව තියුණු දාට හානිකම කම්මැලිකම වගේ දේවල් හිතෙනවා, මොනවා හරි කරන්න හිතෙනවා, සින්දුවක් හරි අහන්න හිතෙනවා. එච්චරයි ස්වාමීනි.
හොඳයි. එතකොට මේ මතුවෙන රාග දෝෂ මොහ ආදී සිතුවිලි කල්පනා නෙවෙයි, වැඩි කියන්නේ කල්පනී කියලා. යනු ස්ත්‍රීලිංග පදේනේ. කල්පනී තමයි තියෙන්නේ. කෙසේ නමුත් ඒ වගේ වෙනසක් ඇති වෙනවද කියලා ওই වෙලාවේ දකින්න බෑ. ඒකේ වැඩිවීමක්, අඩුවීමක්, තීව්‍ර වීමක්, තනුක වීමක්. ඒ වගේම ඒ අතර පවතින අසතිය පිළිබඳ කනගාටුව, අනේ මට අසත්‍යමත් වුණා කියලා, ඒකේ අඩුවක් වෙනසක් ඇති වෙනවද කියලාත් ওই වෙලාවට පේන්නේ නෑ. ආම තියෙන්නේ ඒවට මත් වෙච්ච ගතියනේ. හැබැයි බලන්න පුළුවන් ඒ පේන්නේ නැති ගතිය ඉස්මතු කළ දෙන්න පුළුවන්. අපි ආනාපාන දිහා බලනකොට ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස දැක් ගන්න පුළුවන් නම් අපිට කිදැයි දැන් වැඩේට එල්ල වෙලා ඉන්නේ, ගියර් වෙලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම බලනකොට ආස්වාසයෙන් ආස්වාසයට යම් වෙනසක් තියෙනවද කියලා බැලුවොත්, ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට යම් වෙනසක් තියෙනවද කියලා බැලුවොත්, ඒකෙන් තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ. මට දැන් ඇති වෙන කම්මැලිකමේ, මට දැන් ඇති වෙන සින්දු කියන ආසාවේ, මට ඇති වෙන රාග දෝෂ මොහොල, මට ඇති වෙන අසතිමත් පිළිබඳව කනගාටුවේ යම් වෙනසක් ඇති වෙනවාද කියලා. ඒක සාමාන්‍යයෙන් ගොඩාක් යනවා painfully slow කියලා තමයි කියන්නේ. නමුත් ඒක අනිවාර්යයෙන්ම සිදුවෙන නිසා තමයි බුදු කෙනෙක් ලෝකේ අපිට මේ ධර්මයක් දේශනා කරන්නේ. ඉතින් ඒක මුලදී වෙන්නේ ඉතින් අදහන්න තමයි. පහු වෙනකොට තමයි ඔය කාට හරි කියලා දෙන්න තරමට, අත්දකින්න පුළුවන් තරමට මේ නිරීක්ෂණය තුළ 2 dimensional 3 dimensional නිරීක්ෂණය යන්න ඕන. ඉතින් ඒ වගේ දෙයක යන්නේ වයි කියලා කියන්නේ හොඳ උනන්දුවක වැඩ යනවා. නමුත් ඒ යන ට්‍රෙන්ඩ් එකේ වෙනසක් ගෙවි යාමක්, එහෙම නැත්නම් ඒක පිළිබඳ විරාගයක් පහළ වෙනවද කියලා තාම පේන්නේ නැහැ. පේන්නේ නැති බලන්න නැති හින්දා නිසා බලන්න කියලා කියනවා. ඔట్టు ඉද
හොඳයි ස්වාමීන් වහන්සේ කරන්න.
හොඳයි. උපාලි මේ දැන් ලැබුණු ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්ද?
පුළුවන් දැන් ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව අවට සියල්ල හා මුසු වුන සීමා රහිත බවකි. කයක් කියා නොදැනෙන තැනින් තැන වරින් වර බොඳවන දැනීම් ටිකකි. ස්පර්ශයක් කෙසේ වේද බැලූ විට යම් තදගතියක් නැත්නම් තෙරපුමක් වෙන්නකින් පසු පැතුරුණු බව අද්දකි. නොදැනෙන බොහොමයකි. ඒ මේයයි නම් කිරීමටද නොයයි. වරින් වර වචනයකින් එය මෙලෙසයි ගොනු කළ නොහැකි අද්දකීමකි. එය පවතින කාලයේ ක්‍රමයෙන් වැඩිය. පර්යංක භාවනාව. ආනාපානයේ මූලික කමඨහනයි. නොදැනී ගිය හුස්ම නොබලන නිහඬ බවකි. වරින් වර සියුම් උස් පහත් වීමය. හුස්ම ලෙස වෙන් කිරීමක් නැති බොඳ වෙන දේවල් මිශ්‍රණයක් මෙනි. වචන කළ නොහැකි ස්වභාවයට වරින් වර යයි. ඒ ස්වභාවය මතුවීමට පෙර දේවලට සියුම්ම හෝ නම් දීම ගිලිහී යාම වඩාත් ප්‍රකට වේ. එදිනෙදා සතිමත් බව. වචනට නැගිය නොහැකි බවට වරින් වර යයි. එයට සාදර වී ඒ හා සිටි. ඒ ස්වභාව පැමිණි විට එය මේයි හඳුනා ගැනීමට උත්සාහ දැරීමම වෙහෙසක් හා හඳුනාගත් විට එය නැතිවන බව නැවත නැවත අත්දකි. ඊට නැවත නැවත ඉබේ වීමට ඉඩදීම පුරුදු වීම අවසි බව හැඟේ. වරක පරණ මතකවලට අදාළ බොඳ වීමය. ඒ ස්වභාවයන් එකිනෙකට මාරුවේ. වරින් වර මතුවන මම ඈතින් වුවත් ඒ ගැන දැනුවත් වේ. බොහෝ විට අත්දැකීම් වචන කිරීමට නොපෙළඹෙන යම් වෙහෙස බවක් අත්දකින බැවින් කමඨහන් වාර්තා ලිවීමට කම්මැලිය. බොහෝ විට නින්දේ අතරමැද ඇහැරේ. එසේ වූවා කියා පෙරමෙන් වෙහෙසක් නොවන අතර එවිට විටක පර්යංකයේ යෙදේ. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
දැන් නොදැනෙන පැත්තට යන්න පටන් ගත්තාම නම් කිරීම, භාෂාව, එතනින් ගියාම සංනිවේදනය කරන තියෙන උවමනාව, සංනිවේදනය කරන තියෙන හැකියාව නැති වෙනවා. ඒ පිළිබඳව අපිට විශ්වවිද්‍යාල උගන්වන්නේ නැහනේ. මේ අපි ළඟ තියෙන්නේ fear of unknown. නොදැනීම පිළිබඳ බයක්. නමුත් ඒකෙන් තමයි නිවන තියෙන්නේ. ඉතින් පුත්‍රජානනාංශේ ඒකට තමයි ඔය ගීගී අතාරින්ද කියන්නේ. ඔය ඒ වගේ තියෙන දේවල් ටිකක් කරලා බලන්න කියලා. ඉතින් එන්නේ මොකක්ද අර කර කර ඉන්නකොට ඒකට තියෙන අය බය බය මේ ඥානයක් බව තේරෙනවා. අනික් මිනිස්සු ඒකට බය විවාහ ජීවිත ගත කරනවා, බීඩි බොනවා, කයිවාරු ගහනවා, SMS ලියනවා, අලීගලී වාසය කරනවා. ඉතින් එන්න එන්න සංසාරයට ඇදෙනවා. ළමයි හම්බ වෙනවා. නැවතර තනිකම නොදැනුවත්කමට පුරුදු වෙන මනුස්සයර තියෙනවා. ඒකට කිසිම බාධාවක් නැහැ. ඒක කියන්න බෑ. තවත් ඒක නොදන්න පිස්සන්ට පිහට්ටන්න කියන්න බෑ. ඒක හරි ෂෝක්. කියන්නත් එපා. කියන්න ඕනක මොකුත් නැහැ. ඉතින් කමටාන් වාතා ලියනකොට ඉතින් ඔබ අපි සංනිවේදනය කරනවා. ඒකට උත්සාහ කරන්න. ඉතින් ඒක නිසා පාවක තමයි පාර කියන්නේ. අනුග්‍රහ කරන්න තමයි අපිට ලෝකෙන් ඥාණය ගන්න බැරි. හැබැයි ඇතුලේ ඥාණේ තියෙනවා. තමයි ළඟ 100%ක්ම ඔබ කරන්න ඕනේ නම් ඥාණේ තියෙනවා. අන්නේ ඒ ඥානයට ඉස්මතු වෙන්නේ නියුරොබික්ස් නැගිටලා ඉන්න ජීව රටාව සකස් කරගන්න බාලයෝ ආශ්‍රය කිරීමෙන් ඈත් වෙන්නේ. අසේව නාච බාලාන. ඔය කොච්චර දේවල් කරත් වැඩක් නැහැ. එක පිස්සෙකුට පිහට්ටෙකුට පුළුවන් ඕක කඩලා දාන්න. අපිත් මෙතෙක් කල සංසාරේ ඕක තමයි කෙරුවේ. දැන් අපි කරන්නේ ඒ කරපු පව් වලට වන්දි ගෙවන ගමන් දැන් පඬිත ආශ්‍රය ලැබනවා. පඬිතානංච සේවනං. ඒක තමයි ජීව රටාව කියන්නේ. ඒක තියා හිමීට කරන්න ඕනේ හදිස්සි වෙනවත් එපා. ඔය වැඩේ කරනකොට ඒ වැඩේ ඉබේ කරනවා කියන තමයි බුදුජාණන් වහන්සේ බුදු වෙන්න මේ මොනවාද මේ රජ වෙන්න හිටපු කුමාරයානේ පැනලා ගියේ. කවුරක්වත් දන්නේ නැතුව ආන්නේ වගේ අපිට අභිනිෂ්ක්‍මණය ලැබෙයි තව මට්ටමකට විවේකේ ලැබෙයි තව මට්ටමකට ඔය වැඩේ දිගට කරගෙන යන්න සූර වුණොත් හොඳයි.
දැන් අපිට තවත් සුළු වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා. වාචිකව අර්ථ ඉදිරිපත් කරන්න කැමති කෙනෙක්
ඉන්නවනම් මම මයික් එක බාර දෙනවා අපේ කුසල හාමුදුරුවන්ට ගමනක් පිටත් වෙන්න තියෙන නිසා.
හොඳයි ස්වාමීන් වහන්ස. සාදු සාදු ස්වාමීන් වහන්ස.
හොඳයි අපි පටන් ගමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. ආරාධනා කරන්න අවසරයි. සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. කාලයක් පටන් සතිපතා සිදු කරගෙන ලැබෙන ධර්ම දේශනා වැඩසටහනේ අද දින දවසේ ධර්ම දේශනාවත් අප කෙරෙහි අනුකම්පාවෙන් පවත්වනු මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද මම මේ අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පරිපුන්න සික්කං අපහාන ධම්මං පඤ්ඤාත්තරං ජාති ඛයන්ති දස්සින් තංවේ මුනිං අන්තිම දේහදාරින් මාරං ජහං භූමි ජරාය පාරගුම් තස්මා සදා ඥානරතා සමාහිතා ආතාපිනෝ ජාති ඛයන්ත දස්සිනෝ මාරං සසේනං අභිභුය්‍ය භික්කවෝ භවත ජාති මරණස්ස පාරගාති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මේනින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට යම් කිසි වෙලාවක් ලැබිලා තියෙනවා පොඩි කතා බහකට. ඉතින් අපි බලමු මේ දවසේ ඉදිරිපත් වෙලා තියෙන මාතෘකාවත් ඉදිරියෙන් තියාගෙන අපේ මේ පුහුණුව ප්‍රතිපදාවට අනුග්‍රහයක් වෙන යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරන්න. මේ විදිහේ කතා බහක් නිරන්තරයෙන් කිරීම වටිනවා. මොකක් සඳහාද මේ කරන පුහුණුවට මේ වඩනා වූ භාවනාවට අනුග්‍රහයක් සඳහා. ඉතින් මේ විදිහ අදහසකින් අපි බලමු මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන කොටස මොකද්ද? අද දවසේ භාග්‍යතුන් වහන්සේ අපිට ගෙනහැර දක්වන්නේ මොකද්ද කියලා. එතකොට මේ අවස්ථාවෙත් අර සුපුරුදු විදිහට මේ රැස්වලා ඉන්න පිරිසට ආමන්ත්‍රණය කරලා අර විදිහට මේ යම් කිසි පැහැදිලි කිරීමක් කරනවා. මොකද්ද මෙතන කියන්නේ? මහණෙනි, ශික්ෂාවේ ශික්ෂාවෙන් සහිතව වසව්, ශික්ෂාවේ අනුහස් දක්නා සුලුව වසව්, ප්‍රඥාව උතුම් කොට ඇත්තා වූ, විමුක්තිය සාරේ කොට ඇත්තා වූ, සිහිය අධිපති කොට ඇත්තා වූ, මෙන්න මේ ප්‍රතිපදාව වඩව කියන අදහසක් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. මෙතන කරුණු හතරක් විදිහට තමයි පෙන්නන්නේ. පළවෙනි එක ශික්ෂාව, ශික්ෂාවේ අනුහස් කොට ඇති. මේ ශික්ෂාවේ අනුහස් දක්නාසුලුව. ඊළඟට ප්‍රඥාව උතුම් කොට ඇත්තා වූ, විමුක්තිය සාරය කොට ඇත්තා වූ, සිහිය අධිපති කොට ඇත්තා වූ, මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක් පුහුණුවක් වඩව් කියන අදහසින් තමයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී මේ පිරිසට ගෙනහැර දක්වන්නේ, ඉදිරිපත් කරන්නේ. ඉතින් එහෙම ඉදිරිපත් කළා, ගෙනහැර දක්වලා ඊට පස්සේ ඒකී අදහසම යම්කිසි ගාථාවකින් දෙකකින් ඉදිරිපත් කරනවා. මොකද්ද කියන්නේ? පරිපුන්න සික්කං අපහාන ධම්මං පඤ්ඤා පඤ්ඤත්තරං ජාති කයන්ත දස්සින් තංවේ මුනි අන්තිම දේහධාරින් මාරංජහං බ්‍රූමි ජරාය පාරගු. නොයිදී වචන කීපයක් තමයි සඳහන් කරන්නේ. පරිපුන්න සික්කං, සම්පූර්ණ ශික්ෂාවක් ඇති. අපහාන ධම්ම, නොපිරිහෙනසුලු ස්වභාවයක් ඇති. පඤ්ඤත්තරං ජාති කයන්ත දස්සින් ප්‍රඥාව ශ්‍රේෂ්ඨ කොට ඇති. ජාතියේ ශවීම දක්නාසුළු ස්වභාවයක් ඇති. මොන විදිහේ විශේෂණ පද වගේ කිහිපයක් ඉදිරිපත් කළා. ඊට පස්සේ කියනවා තංවේ මුනින් අන්තිම දේහධාරින්. මෙන්න මේ තමයි පුද්ගලයා, මුනිවරයා අන්තිම දේහය දරන. මාරං ජහං බ්‍රූමි ජරාය පාරකුන්. මේ විදිහට මාරයාව දුරු කරලා තියෙනවා. මේ ජරාව ලෙඩවීම වගේ දේවල් වලින් පරතරට පැමිණිලා තියෙනවා. තස්මා සදා ජාන රතා සමාහිතා ආතාපිනෝ ජාති කයන්ති දස්සිනෝ. එහෙයින් භික්ෂූනි කියලා මේක අන්තිමට තමයි යෙදෙන්නේ. නමුත් මේ ආමන්ත්‍රණය කළා වගේ කියනවා, එහෙයින් භික්ෂූනි තස්මා සදා ජාන රතා, සදා කල්හි ධ්‍යානෙහි ඇලුනා වූ සමාහිත සමාධිමත් හිත් ඇති ආතාපිනෝ කෙලස් තවරණ වීරයෙන් යුක්ත වූ ජාතිකයන්ට දස්සිනෝ. ජාතියන්ගේ ශ්‍රවීම දක්නා සුළුව වසව් කියන වගේ අදහසක් තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා මාරං සසේනං අභිභූය භික්කවෝ. මේ සේනාව සමගම මාරයා, සේනාව සමගම මාරයා මැඩ පවත්වන්න. භවත ජාති මරණස්ස පාරගාති. මේ විදිහට ජාති මරණයන් ඉක්ම වූ ස්වභාවයක් ඇත්තා වව් කියන වගේ අදහසින්, නිකන් අර අන කරනවා වගේ අදහසින් කියන්නේ මේ භික්ෂූනි කියලා අදහස් ආමන්ත්‍රණය කළා. මෙන්න මේ විදිහේ ස්වභාවයක් තමන් තුළ ඇති කරගන්න, මේ විදිහේ පුහුණුවක් තමන් තුළ ඇති කරගන්න කියලා මෙන්න විදිහට භාග්‍යතුන් වහන්සේ නිකන් අපිට අන කළා කියනවා වගේ යම්කිසි ආරාධනාවක් සිද්ධ කරනවා. එතකොට මුලින් පළවෙනි ගාථාව ගත්තොත් ඒකෙදි කියන්නේ මේ කී ස්වභාවය සාක්ෂාත් කරගත්තට පස්සේ ලැබෙන, එහෙම නැත්නම් ඒ රහතන් වහන්සේගේ අන්තිම දේහය දරන ඒ මුනිවරයාගේ ස්වභාවය වගේ තමයි මුලින් ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ දෙවනුව නිකම් මේ අහගෙන ඉන්න පිරිසට මේ විදිහට ඉක්මෙව් කියන අදහසින් යම් කිසි දේවල් ටිකක් ඉදිරිපත් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ මේ අද දවසේ ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ සඳහා යම් කිසි විදියක පුහුණුවක්, ශික්ෂාවක් පිළිබඳ අදහසක් භාග්‍යතුන් වහන්සේ ගෙනහැර දක්වනවා. එතකොට මෙතෙන්දී සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් ශික්ෂාව පිළිබඳ කතා කරනකොට කියනවා ත්‍රිවිධ ශික්ෂාව කියලා. සීල, සමාධි, ප්‍රඥා විදියට ඔහොම කොටස් තුනකට කඩලා පෙන්නුම් කරනවා. ඉතින් ඒ විදියට කඩලා පෙන්නුම් කරාට මොකද මේක එහෙම කොටස් වෙන් කරන්න බැරි, එකිනෙකට සම්බන්ධ, එකිනෙක මත පදනම් වෙන ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් කියලා මේකේ කොටස් තුනක් විදියට පෙන්වුවට මොකද මේ එකිනෙකක් ස්වායත්තව නැගී හිටින්නේ නැහැ. ඒ වෙනුවට හැම වෙලේම අර එකක් මත එකක් යැපෙන අසුළු ස්වභාවයක්, එකක් මත එකක් අර විදියට පිහිටන ස්වභාවයක් වගේ දෙයක් මේවා තියෙනවා. එතකොට අපි හිතුවොත් අර ශික්ෂාව එහෙම නැත්නම් ප්‍රතිපදාව කියලා ඇඳුන්වහම මේ සියල්ලේම මුසුවක් එකතුවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහේ ක්‍රමවේදයක්, ඒ විදිහේ පුහුණුවක් තමයි මේ අපි ඉදිරියේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් කෙනෙක් හිතනවා, කල්පනා කරනවා මේ මොකද්ද මේ පුහුණුව කියලා පටලෝ ගැනීමකුත් තියෙනවානේ. ඒ විදිහේ පටලෝ ගැනීමකුත් තියෙනවා. එතකොට සාමාන්‍ය ගත්තොත් දැන් එක එක්කෙනා එක එක විදිහේ ඒවා ගෙන හැර දක්වනවා. සමහර කෙනෙක් මේ විදිහට මේ පූජා විදි ගෙන හැර දක්වනවා. පූජා විදි වලින් තමයි මේ වැඩේ කරන්න පුළුවන් කියලා පිරිසුත් සමග ඒ දිහාවට ඇදිලා යනවා. මේක ඉතින් බොහොම ආකර්ශනීයයි. මේ විකුණන්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙක් ඇදිලත් යනවා. ගොඩ දෙනෙක් ඒ වගේ දේවල් වලට මනාපයි. කොහේ හරි ගිහිල්ලා එතන මොකක් හරි උත්සවයක් එහෙම නැත්නම් පූජාවක් සිද්ධ කළා. ඉතින් ආපහු බස් එක නැගලා ආපහු එනකොට මොකද්ද නිකන් කොහේ හරි ගියා, ගමනක් ගියා, ට්‍රිප් එකක් ගියා වගේ ওই විදිහේ අදහසක් තියෙන්න පුළුවන්නේ. ඉතින් යනවා දඹදිව වන්දනාවේ යනවා. එහෙම නැත්නම් මෙහෙ ගිහිල්ලා රුවන්වැලි සෑය වටේ කරකිනවා. එහෙම නැත්නම් අර විදියට නෙළුම්මල් ලක්ෂ 10ක් පූජා කරනවා. ඉතින් ඔය වගේ එක එක ඒවා තියෙනවා. ඉතින් නරකම නෑ. ඉතින් මුකුත්ම නොකරනවට වැඩිය නම් හොඳයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේ කියන මේ ශික්ෂාව ඇත්තටම මේ කොහේ හරි තැනකට ගිහිල්ලා ළඟා කරගන්න දෙයක් වෙනුවට මේ තමුන් තුළ බොහොම සරල පුහුණුවකින් ප්‍රතිපදාවකින් ළඟා කරගන්න දෙයක්. එතකොට එහෙම කුව ගමන් ගොඩ දෙනෙට ඒක එච්චර දිරවන්නේ නැහැ. මේක එච්චර ආකර්ෂණයක් දනවන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය අපි කියන්නේ මොකද්ද? ෆොරස්ට් මංක්ලා කියන්නේ මේ භාවනානුයෝගීව කල්ගෙවන ස්වභාවයක් ඇති පිරිස ඉන්නව නේද? ඒගොල්ලොන්ව වැඩියම ප්‍රතික්ෂේප කරන්නේ අර සාම්ප්‍රදායික බෞද්ධයා තමයි. يعني නිවන තමයි ඉතින් මේ ප්‍රතික්ෂේප කරන්නේ වෙන මොකුත් නෙමෙයි. දැන් ඔය සතිපාසල උනත් මුස්ලිම් පාසලකට ගිහිල්ලා කරන එක ලේසි. අර බෞද්ධ පාසලකට ගියාම අමාරුයි. ධම් පාසලකට ගියාම ඊටත් වැඩිය අමාරුයි. ස්වාමීන් වහන්සේලා පිළිසල් ළඟට ගියොත් කොහොමවත්ම කරන්න බෑ. ඒ විදිහේ මොකද්දෝ අපලයක් දෝෂයක් තියෙනවා. ඒ විදිහේ අර පොපියුලර් මතවාද නෙමෙයි මේක. මේ විදිහට අර ජනප්‍රිය අදහස නෙමෙයි මේක. කවුරුත් කැමති නෑ මේක. මේ අහවර කරන්න කැමති නෑ. මේ විදිහට මේ අන්තිම දේහධාරී වෙන්න කවුද කැමති කියලා ඇහුවොත් ගොඩ දෙනෙක් කැමති නෑ. අපරාධනේ තව වාහනයක් අලුත් එකක් අරගෙන අලුත්ම විදිහේ ගමනක යන්න ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා මේක නම් අවුල්. මේකේ ලෙඩ ගොඩක් තියෙනවා. මේකේ එන්ජින් රිපයර් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඔක්කොම හරි. හැබැයි ඊළඟට ගන්න වාහනේ නම් මෙහෙම වෙන්නේ නෑ කියන අදහසින් මොකද්දෝ පරීක්ෂණයක් කරනවා. ඒ විදිහේ දෙයක් කරනවා. මේ විදිහට අන්තිම දේහධාරී කියන එක නිකන් වටිනාකමක් විදිහට නෙමෙයි ගොඩ දෙනෙක් දකින්. සාමාන්‍ය ඔය සූත්‍ර දේශනාවලත් සඳහන් වෙනවා මෙන්න මේ අන්තිම දේහධාරී කියන වචනේ සඳහන් වෙනවා. එතකොට ඔය සාරිපුත්ත ස්වාමින් වහන්සේ අනිස්සයින්නාගේ නම මතක් වෙන්නේ ගෝමාරි ඔන්න ඒ ස්වාමීන් වහන්සේලා දෙනමක් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තව ස්වාමීන් වහන්සේ නමකුයි අතර මේ විදිහේ ධර්ම සාකච්ඡාවක් කතාබහක් වෙලා අන්තිමට ඒ සූත්‍ර දේශනාව ඒකනම් එකතු කරලා තියෙන්නේ ඇත්තටම මේ ධර්ම සංගායනාව කරපු ස්වාමීන් වහන්සේලාද කොයිද එතන සඳහන් වෙනවා මෙන්න මේ විදිහේ සාකච්ඡාවක් මේ අන්තිම දේහ දරණ මේ දෙදෙනා අතර සිද්ධ වුණා. මේ ශ්‍රේෂ්ඨයන් වහන්සේලා දෙදෙනා අතර මේ මුනිවරයෝ දෙදෙනා අතර සිද්ධ වුණා මේ දෙන්නම අන්තිම දේහය දරන්නේ. එහෙම නැත්නම් අපි හිතුවොත් ඔය භාග්‍යතුන් වහන්සේ සමග සාකච්ඡාවකට එනවා යම් කිසි බ්‍රහ්මෙක් සුද්ධාවාස වල ඉඳලා එතකොට එතෙන්දිත් අන්න මේ බුදුරජාණන් වහන්සේ එක්ක සාකච්ඡා කළා, යම් කිසි විදියක කතා බහක් යෙදිලා අන්න මොකද්ද කියන්නේ අන්තිමට කියනවා, අන්න මේ අන්තිම දේහ දරණ මේ දෙදෙන අතර මේ විදියේ සුහද කතා බහක් සිද්ධ වුණා. එහෙම නැත්නම් මේ යාළුව දෙදෙනා ගටිකාර, ඔව් ගටිකාර, ගටිකාර භාග්‍යතුන් වහන්සේ දවස්වල යහළුවෙක් නිජෝතිපාල මානවකයයි ගටිකාර ඒ බමුණයි. එහෙම නැත්නම් ඒ දෙදෙනා ඒ දවස්වලත් යාළුවෙයි. ඉතින් ගටිකාර කොමාරී බුද්ධාවාසයට යනවා. භාග්‍යතුන් වහන්සේ මේ විදියට ඇවිල්ලා බුදු වෙනවා. බුදු වුණාට පස්සේ කතා බහක යෙදෙනවා, මේ විදියේ සෝද සාකච්ඡාවක් යෙදෙනවා. ඇවිල්ලා කියන්නේ මොකද්ද? ඒ දවස්වල අපි දෙන්න යාළුවෝ, මේ දවස්වල අපි දෙන්න යාළුවෝ, මගේ ගාමේම කෙනෙක් තමයි ඔබ වහන්සේ. ඔහොම කියලා කතා බහ කරනවා. මේ විදියට තමුන්ගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මතක් කරනවා. මතක් කරලා සාකච්ඡා කරලා අවසානයේ මොකද්ද මා කියවෙන්නේ? මෙන්න මේ අන්තිම දේහ දරණ. මේ දෙදෙනා අතර මේ විදියට සුහද කතා බහක්, මේ යාළුවෝ දෙදෙනා අතර මේ විදියට කතා බහක් ඇති වුණා කියලා සඳහන් කරනවා. කෙසේ නමුත් ওই විදියට ඔය වගේ ස්වභාවයක් අගය කරන්න ගොඩ දෙනෙක් පෙළඹෙන්නේ නැහැ. කොහොම හරි මේක දිගට පවත්වාගෙන යන්න ඕනේ. මොකද්දෝ ඇම්මක් වුමනාවක් තියෙනවා. මේකට අනුව තමයි ගොඩක් වැඩ කටයුතු වෙන්නේ. එතකොට සාමාන්‍ය අරවිදියේ භාවනා නියෝගී මේ කියන මේ ශික්ෂාවක්, ශික්ෂාව පරිපූර්ණ කිරීමක්, මේ විදියේ ප්‍රතිපදාවක් වැඩිවීමක් පිළිබඳ ගොඩ දෙනෙක්ගේ ආකර්ෂණයක් නැහැ. ඒක විකුණන්න අමාරු ප්‍රොඩක්ට් එකක්. ඒකට ගොඩ දෙනෙක්ට කරප්පන් එනවා. කරප්පන් එනවා, ආසාත්මික ලක්ෂණ පහළ වෙනවා මේක ගැන කතා කරනකොටම. ඒකනේ ඔය සාමාන්‍යයෙන් ඔය සාම්ප්‍රදායික, ඒ කියන්නේ බහුතරයකට මේක දිරවන්නේ නැහැ. බව සාමාන්‍ය සාම්ප්‍රදායික බෞද්ධයාට උනත් අපිව වැඩි දිරවන්නේ නැහැ. හරි. ස්වාමීන් වහන්සේලාට උනත් අපිව වැඩි දිරවන්නේ නැහැ. දැන් පහුගිය දවසක කෙනෙක් නවාතැන් පහසුකම් හදලා ස්වාමීන් වහන්සේ මේ ගමන් කරන දවස් කීපෙ මෙන්න මෙතන ඔබ වහන්සේලාට නවතින්න පුළුවන්. මේ පන්සලේ මේ මෙතන මේ නම සහිත පන්සලේ නවතින්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේලාත් කැමති වුණා, මනාප වුණා මේ විදියට දවස් කීපයක් නවතන් දෙන්න එකඟ වුණා. ඉතින් එහෙම කිව්වට මොකද? අර ගියාට පස්සේ නිකන් මොකද්දෝ නිකන් ගැළපෙන්නේ නැති ගතියක් වගේ එකක් මතුවෙලා එනවා. දවස් දෙකක් ඉඳියාම ඉතින් සාමෙන් බොහොම අර හිත හොඳ තියාගෙන හැකි ඊට වැඩිය ඉන්නකොට දිරවන්නේ නැතු වෙනවා. මොකද හේතුව අර බෝධිසත්ව පූජා පැවැත්වෙනකොට මේ කට්ටියකට එච්චරම මනාපයක් නැහැ වගේ. මේ ගියේ මේ ආමිස පූජා වලට එච්චර මනාපයක් නැහැ වගේ. 아무තුම මොකද්දෝ වෙනම බණක් තමයි කියන්නේ කියලා මොන ටික ටික තේරෙන්න පටන් ගන්නවා. එතකොට අච්චර අර හිත පැහැදිවි පැහැදීමක් ප්‍රසන්න බවක් ඇති වෙන්නේ නැහැ. මොකද්දෝ නොගැලපෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක බොහොම ප්‍රායෝගිකව දැක ගන්න පුළුවන්. ඉතින් අර සංවිධානය කරපු කෙනාට මං කිව්වා ඇත්ත තමයි ඔක්කොමලා සීබ්‍රලා තමයි. හැබැයි අපේ නිකන් පැටර්න් එකේ මොකද්දෝ පොඩි වෙනසක් තියෙනවා. අර සාමාන්‍ය සීබ්‍රලාවගේ පැටර්න් එකත් එක්ක මේක නිකන් ගැලපෙන්නේ නැහැ. මේ පැවැත්මයි නැවැත්මයි අතර වෙනසක් වගේ එකක් තමයි මට නම් තේරෙන්නේ. පැවැත්ම දිහාවට යන ගමනක්ද නැවැත්ම දිහාවට යන ගමනක්ද කියන සරල විමසීම තමයි තියෙන්නේ. ඒකට ගොඩ දෙනෙක් කැමති නැහැ. ඒකට ගොඩ දෙනෙක් කැමති නැහැ. ඒක නිකන් සංසාර දෝෂෙම කියලා අපිට කිව්ව හැකි. නමුත් මේ විදිහේ මේ භාග්‍යතුන් වහන්සේගේ වචනය අහන්න කැමති නම් මේ විදිහේ ප්‍රතිපදාවක්, උතුම් ප්‍රතිපදාවක් වඩන්න කැමති නම් ඒ දෙනාට, ඒ කෙනාට දෙන අවවාදය තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ විදිහේ අන්තිම දේහ දරණ කෙනෙක් බවට පත් වෙන්න මේ විදිහේ ප්‍රතිපදාව පරිපූර්ණ කරන ලද, ශික්ෂාව පරිපූර්ණ කරන ලද කෙනෙක් බවට පත් වෙන්න කියන ආරාධනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. එතනින් එහාට ඊට වැඩිය වටින දෙයක් වෙන නැහැ. අන්න ඒක තමයි තියෙන අනුහස. මොකද්ද මේකට වැඩිය වටින දෙයක්, මේකට වැඩිය උතුම් දෙයක් නැහැ. ඔපචුනිටි කෝස්ට් එකක් නැහැ. නැත්නම් හැම වෙලේම ඊට වැඩිය පහත් දෙයක් කරොත් අන්න මොකද වෙන්නේ? මීට වැඩිය උඩ දෙයක් තියුණා, හොඳ දෙයක් තියුණා, නමුත් මං කළේ නැණි. කළේ නැති වුණාම අන්න එතන තියෙනව මොකද්ද පාඩුවක්. අර හනමිටි කතාව තමයි. හනමිටිය කරේ තියා ගන්නවා. හනමිටිය හොඳයි. හනමිටිය වටිනවා. හැබැයි ටිකක් කල යනකොට තව තව ඒවා හම්බ වෙනවනේ. අර විදිහට රිදී හම්බුණත් හනමිටිය හොඳයි කියනවනේ අපි. තත්තරන් හම්බුණත් හනමිටිය හොඳයි කියනවනේ අපි. මෙච්චර දුරක් අමාරුවෙන් බොහොම වෙහෙස මහන්සි කරගහගෙන ආපු එක මේක අයි බිම තියන්න බෑ. මේකයි බිම තියන්න බෑ. මේ අමාරුයි. අමාරුයි. ඒ වෙනුවට අර රත්තරන් දැක්කත් ප්‍රතික්ෂේප කරනවා. ආහන මිතිය අමාරුවෙන් කරගහගෙන ආවේ. මට මොකද්දෝ නිකන් ඇටැච්මන්ට් එකක් තියෙනවා මේ හනමිටියට. මේක නැතුව මගේ නිකන් ජීවිතේ පවතින එකක් නෑ වගේ කියලා මොකද්දෝ හැඟීමක් මතුවෙලා එනවා. ඒක තමයි වැඩේ. ඉතින් මේ විදිහේ ස්වභාවයක් සහිත ලෝකෙක අන්න බුදුරජාණන් වහන්සේ කියන මේ උතුම්ම ප්‍රතිපදාව තමන් තුළින් ක්‍රියාවත් කරනවා නම් මේක තමයි වැඩේ. ඉතින් ඒක සඳහා යම් කිසි විදියක සීල සමාධි ප්‍රඥා විදියට කොටස් තුනකට බෙදලා පෙන්වුවට මොකද එහෙම බෙදීමක් පෙන්වන්නත් බෑ. ඔබේ තියෙන්නේ ඔය තුනේම කලවමක්. එකිනෙකා එකිනෙකාට උදව් කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. අනිත ප්‍රතිපදාව සීලෙන් පටන් ගන්නවා කියලා ගොඩ දෙනෙක් කියන්න උත්සාහ කරනවා. නමුත් ප්‍රඥාවට බර ප්‍රතිපදාවක්, ප්‍රඥාව උතුම් කොට ඇති ප්‍රතිපදාවක්. එතකොට බුදු කෙනෙක්ගේ වචනය ඇහුවා කියන්නේ මොකද්ද? එතකොට පළවෙනියට පහළ වෙන්නේ මොකද්ද? අන්න යම් කිසි විදියක ප්‍රඥාවක්. ඒකත් නිකන් මහා නිකන් ආර්ය ප්‍රඥාවක් නෙමෙයි. ඒ වුණාට මෝඩකමේ පොඩ්ඩක් අඩු ගතියක් මතුවෙලා එනවා. එච්චරයි. එතනින් තමයි පටන් ගන්න. ඊට පස්සේ නන්න වැඩෙනකොට ප්‍රතිපදා වැඩෙනකොට සරලව මෙන්න සීල පැත්තෙන් අර සමාහිත හිතක් නැත්නම් සමාධියක් පැත්තෙන් ඒ දෙකේ අනුග්‍රහයක් විදිහට තවත් ප්‍රඥාවක් ලැබීමක් විදිහට අන්න මේ වැඩේ දියුණු පමුණු වෙනවා. ඉතිර පැතිර යනවා. ඒක කොහෙන්ද පටන් ගන්නෙ? අර විදිහට සරලව සිහියක් පිහිටවා ගන්න කියන අදහස කෙනෙක්ට දුන්නොත් ඒකම ඇති. සිහිය අධිපති කොට වසව් කියලා කියනවනේ මෙතන බුදුරජාණන් වහන්සේ. ඒ සඳහා මොකද්ද? මෙහි මේ විදිහේ පුහුණුවක් කරන්න කියලා කාගේ හරි වචනයක් අපිට ඇහෙනවා. අන්න මොකද උනේ? මේ තැනැත්තගේ මෝඩකම පොඩ්ඩක් අඩු වෙන විදිහේ අවවාදයක් මේ තැනැත්තට ලැබුණා. අර විදිහේ යම් කිසි කෙනෙක් මේ නිවැරදි මඟ පෙන්වීමක් මේ තැනැත්තට සිද්ධ කළා. එතකොට සිහිය වඩන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? අන්න යම් කිසි විදියක මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපදාව එතනින් වර්ධනය වෙවි ඉතිර පැතිර යන්න පටන් ගන්නවා. මේ විදිහේ දෙයක් තමයි තියෙන්නේ. එතන මේ සිහියේ කියන ආනිසංශය මොකද්ද? සිහියෙන් කොහොමද මේක මෙච්චර මේ විදිහේ වෙනසකට ලක් කරන්නේ? මේ ප්‍රතිපදාව කොහොමද සිහිය අධිපති කොට තියෙන්නේ කියලා කෙනෙක් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. දැන් භාවනාව කියලා ටික දවසක් මුලින් නම් අපි ලොකු කරන්න දේවල් ටිකක් කියනවා තමයි. අන්තිමට ටික දවසක් යනකොට මේ මිනිස්සයා හොඳට කල්පනා කරලා බැලුවොත් තේරෙනවා දැන් මේ මුලින් කරන්න කිව්වේ ඔක්කොම හරි දැන් ඒ ඔක්කොම නැති වෙලා ගිහිල්ලා අන්තිමට මේ සති දෙක තුනක් ඇතුළත මාස දෙක තුනක් ඇතුළත දැන් මුකුත් නොකර ඉඳපන් කියන විදිහේ අවවාදයක් ලැබෙනවා. ඇවිදින්න ඒ ක්‍රියාවලියත් එක්ක ඉන්න වාඩි වෙලා ඉන්න ඒ ක්‍රියාවලියත් එක්ක ඉන්න දෙයක් නැහැ. එහෙමට කරන්න දෙයක් නැහැ. අර විදියට පංච උපාදානස්කන්ධ කඩලා බෙන් කරන්න ගියොත් පටිච්ච සමුප්පාද මෙනෙහි කරන්න ගියොත් එහෙම නැත්නම් ඉන්ද්‍රිය හදරටු හය පිළිබඳ මෙනෙහි කිරීමක් කරන්න ගියොත් ධාතු විදි බලන්න ගියොත් ඔය මොනවා කරන්න ගියත් ඊට වැඩිය අඩු ප්‍රතිපදාවක් තමයි වඩන්නේ. ඒතර මේ නිකං ඔය ක්‍රියාවලියත් එක්ක ඉඳීම හරියට නිකන් භාවනාවක් කරනවට වැඩිය නෑ. ආපහු අර පරණ පුරුදු මෝඩ කමේ වගේ කියලා කෙනෙක් හිතෙනවනේ. මම ඉස්සෙල්ලා ඉඳියෙත් බලනකොට මේකේ වගේ කියලා හිතෙනවනේ. එතකොට මොකද්ද මේ සිහියේ කොහොමද මේ විදිහේ වෙනසක්? මේ මෙච්චර කාලයක් පැවතුණු සංසාර ගමන කොහොමද මේ විදිහට මේ පොඩි වෙනසකින් මේ නවතින්නේ කියන ප්‍රශ්නේ ගොඩ දෙනෙක් අහනවා. දැන් හාමුදුරුවනේ මේ භාවනාවක් කරනවාද නැත්නම් මේ නිකන් පරණ පුරුදු එකේම ඉන්නවා වගේ? මේ හිතවිලිත් එනවා, මතකත් එනවා, ආසාවලුත් එනවා, නිදිමතත් එනවා. ඔය ඔක්කොම අතරේ මම මේ ඇවිදිනවා. ඔය ඔක්කොම අතරේ මම මේ වාඩි වෙලා ඉන්නවා. මේ රාග හිතවිලිත් එනවා, ද්වේෂ සිතවිලිත් එනවා, මේවනම් මේ අකුසල් මේවත් එනවා කිය ඔන්න ඉදිරියට ප්‍රශ්න කරනවා. එතකොට මොකද්ද මේ වෙන වෙනස කියලා ගත්තොත්, මෙච්චර කාලෙකුත් ඔය ක්‍රියාවලියම තමයි ගියේ. හරි, නමුත් ඒක ගියේ නිකන් අන්ධකාරයක් තුල, නොදැනීමක් තුල. දැන් මේ දැනීමේ වෙනස මොකද්ද? සිහියක් පිටවා ගත්තාම දැන් දන්නවා රාග හිතවිලි එන බව දන්නවා, ද්වේෂ හිතවිලි එන බව දන්නවා, මේ දවසේ වෙන දේවල් නැවත නැවත ප්‍රපංච වෙන බව දන්නවා, මේ විදියට ඇඟපතේ රිදුම් වේදනා ඇති බව දන්නවා, පතුල බිම වදින බව දන්නවා, හුස්ම වැටෙන බව දන්නවා. ඔය විදිය දැනුවත් භාවයක වෙනසක් තියෙනවා. එතකොට කලින් අන්ධකාරය තුල මේකේ යනකොට ඒක පැවැත්ම දිහාවට යන ගමනක්. මොකද නැවත නැවත මොකද්දෝ ක්‍රියාවලියකට අහුවෙලා අපි ගමන් කරනවා. හරියට නිකන් අර ආවේශයක් වගේ. යක්ෂ ආවේශයක තමයි අපි ඉන්නේ. ඒතර යක්ෂ ආවේශයක ඉන්න ඉඳලාම පුරුද්දට මේ තැනත් හිතනවා මේක තමයි මගේ නියම ස්වභාවය. මේක තමයි මගේ ප්‍රകൃතිය කියලා හිතන්නේ මොකටද? අර යක්ෂ ආවේශය ගැන තමයි හිතන්නේ. නමුත් මේක මේ යක්ෂ ආවේශයක් බව දැනගත්තොත් අන්න මොකද වෙන්නේ? තවදුරටත් අර ඒ ඉබ්බැඳපු ගතිය, මෙච්චර කාලයක් ඒකට ප්‍රෙම් කරපු ගතිය නැති වෙලා යනවා. ඔන්න ඒ සරල වෙනස විතරයි වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කලිනුත් හිත තුල ওই වික්‍රියාවලියම ගියා. නමුත් අන්ධකාරයත් තුල ගියේ අඳුරේ. දැන් දනිමි දකිමි. මෙන්න එනවා රාග හිතවිලි, මෙන්න එනවා ද්වේෂ හිතවිලි, මෙන්න මේ මගේ හිත වැඩ කරන විදිය මේ කලබල වෙච්ච වෙලාවක, මෙන්න බලන්නේ හිත ප්‍රපංච වෙන වෙලාව විදිය කිව්කිය. අන්න අර දනිමින් දකිමින් මේ ක්‍රියාවලියක ඉන්නවා. බොහොම සරලයි. මේ විට්නස් කරනවා. ඒ කියන්නේ නිකන් මේ තුන්වැන්නෙක් විදියට බලනවා වගේ බැල්මක් මුලදී තියෙනවා. ඒතර තුන්වැන්නා නිකන් මේ මේකෙන් වෙන වූ ස්වභාවයක් වගේ තියෙනවානේ. නමුත් සිහිය තව ටිකක් වර්ධනය වෙගෙන වෙගෙන එනකොට, ප්‍රතිපදා වැඩෙනකොට ඒකේ ඉන්නවා නිකන්. ඒකෙන් පිට ඉඳගෙන බලනවා කියලා එකකුත් නැහැ. කලින් අන්ධකාරයේ ගිය ගමන දැන් ආලෝකයක් තුල යනවා. එච්චරයි. අන්නේ ඒ ආලෝකය තමයි මේ ප්‍රඥා ආලෝකය. ඒ ආලෝකය තමයි මේ පැවැත්මක් වෙනුවට නැවැත්මක් බවට මේක පත් කරන්නේ. දැනගන්න සුදුව දනිමින් දකිමින් මේකත් එක්ක ඉන්නවා. මේක විට්නස් කරනවා. මේකත් ඒ ක්‍රියාවලියේ ඉන්නවා. අන්නේ එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? අර මෙච්චර දවසක් මේවා ග්‍රහණය වෙවි, මේක පැවැත්මක් දිහාවට වර්ධනය වුණා. මේක මත පදනම් වෙලා අපි විවිධ කයෙන්, වචනෙන්, මනසෙන් දේවල් සිද්ධ කරා. මේකට අනුග්‍රහයක් දැක්වුවා. හොඳට මේ මතුවෙන දේවල් ඔස්සේ හඹාගෙන ගියා. රාගේ පිටිපස්සේ හඹාගෙන ගියා. ඊර්ෂ්‍යාවල් පිටිපස්සේ හඹාගෙන ගියා. ද්වේෂේ පිටිපස්සේ හඹාගෙන ගියා. මේ සැලසුම් පිටිපස්සේ හඹාගෙන ගියා. මේ විදිහට මේ ක්‍රියාවලියට අහුවෙලා කටයුතු කරා. අන්ධකාරයත් තුල කටයුතු කරා. නමුත් දැන් ආලෝකයේ වෙනස මොකද්ද? අනේ අර අර urges තාම මේ විදිහටම තියෙනවා. තියෙනවා. ඒවා නැති වෙලා ගිහිල්ලා නැහැ. ඒ ස්වභාවය හැමම තියෙනවා. නමුත් මේක මේ දැනගන්න අසුලුව, මේකත් එක්ක නිරීක්ෂණය කරන අසුලුව කල් ගෙවනවා. පරාජය නොවෙනවාත් නෙමෙයි. වැරදෙනවා, අවුලට වියවුලටපත් වෙනවා. නමුත් වරද වරද විදියට දකිමින් නැවත නැවත මේ කටයුත්තේ යෙදිලා ඉන්නවා. අන්න ඕක තමයි ප්‍රතිපදාව. ඒතර විදියේ පුහුණුවක් තුළින් අන්න මොකද වෙන්නේ? මෙච්චර දවසක් පැවැත්මක් දිහාවට මේ ගිය ක්‍රියාවලිය නැවැත්මක් දිහාවට යන දෙයක් බවට පත් වෙනවා. මෙච්චර කාලයක් පෝෂණය කරන්න බොහොම අමාරුවෙන් උත්සාහ දරපු මේ ක්‍රියාවලිය දැන් පෝෂණය නොකර ඉන්නවා. මොන්නේ වෙනස විතරයි. ඔය වෙනස තමයි මේ සිහිය තුලින් වෙන වෙනස. ඒ වෙනස තුලින් අන්න මේ සංසාර ගමනක් නවත් ගන්න පුළුවන් කිව්වහම කෙනෙක් පිළිගන්න ඕනත් සූදානම් නැති වෙන්න පුළුවන්. එතර මේ ඍසකුරු දෙකට මේ විදිහේ සරල බෙහෙතක් හරියයිද කියලා. නෑ, ඔය බෙහෙතම තමයි ඕකම තමයි අධිපති කොට ඇත්තේ. එතකොට අපි හිතමු අර විදිහේ කෙනෙක්ගේ වචනයක් අහලා මේ විදිහට සිහිය හුස්ම වාරකට දෙවරකට පුරුදු කරනවා කියලා. අන්න ඒ විදිහේ පුරුදු කරනකොට මොකද වෙන්නේ? මෙන්න මේ විදිහේ ශික්ෂාවකට බැසගත්තා වෙනවා. සීල සමාධි ප්‍රඥා කියන මේ කොටස් තුනකට කඩලා පෙන්වුවොත් මෙහෙම පෙන්වන්නත් පුළුවන්. මේ ප්‍රතිපදාවට බැසගත්තා වෙනවා. එතකොට සරලව පටන් ගන්නෙ කොහෙන්ද? තමන් ඉන්න තැනින්. මම මොකක් හරි කණු ගොඩක ඉන්නවනේ. අන්න එතනින් පටන් ගන්න. මේ නැතු අමුතු නිකන් අමුතු ග්‍රහ ලෝකයකට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගන්න බෑනේ. අමුතු සීලය රැකගෙන මේ ඉන්න තැනමත ඉතලා ගිහිල්ලා එතන ඉඳලා පටන් ගන්න බෑනේ. අමුතු සමාධියක් හොයාගෙන ගිහිල්ලා එතන ඉඳලා පටන් ගන්න බෑනේ. මේ වලට වික්ෂිප්ත හිතක් තියෙන්නේ. ඈ පවුමයි කරන්න. අර විදියට මෝඩකමම තමයි රජ කරන්නේ. කමක් නැහැ එතනින් පටන් ගන්න ඔය ගන ඒ බව දැනගන්නකො. මම දැනගත්තාම මොකද වෙන්නේ? ඔන්න පොඩ්ඩක් මෝඩකම පොඩ්ඩක් අඩු වෙනවා. සුට්ටයි ගොඩක් නෙමෙයි. ලාවට වගේ පොඩ්ඩක් අඩු වෙනවා. අඩු වුණාට පස්සේ අන්න නැවතත් අන්න සීල පැත්තට අනුග්‍රහයක් වෙනවා ඒක. සමාධි හිත අර විදියට වික්ෂිප්ත වෙන ස්වභාවය අඩු වෙන අනුග්‍රහයක් වෙනවා ඒක. අන්න සීලෙන් සමාධියෙන් අනුග්‍රහයක් කරාම නැවතත් තව පොඩ්ඩක් මෝඩකම අඩු වෙනවා. මේ විදිහේ ක්‍රියාවලියක්. දැන් පාවගේ දවස් කීපයක මට අම්මුණා මෙන්නේ. සීලේ ලුක් කරගත්ත කට්ටිය. දැන් සීලේ නිකන් හරස් කරගත්ත කට්ටිය. සීලෙම කටුවක් කරගත්ත කට්ටිය. එක්කෙනෙක් ඇවිල්ලා මොකද්ද මන් දන්නේ. එහෙම කියනවා. කියන එකත් නිකන් හොඳ නෑ වගේ. මොකද්ද ඇවිල්ලා කියනවා. මේ උපෝස දඩලින්නේ සාමාන්‍යයෙන් මෙහෙ සමාදන් කරවන්නේ ඔය. උපෝස දඩලින් සමාදන් කරවන්නේ පොහොය අටසිල් කියන්නේ. එතකොට මෙයා සමාදන් වෙන්නේ එයාට ඕනික. එයා සමාදන් වෙන්නේ ආජීවට්ටමක සීලිය. ආජීවට්ටමක සීලිය කියන්නේ ඉතින් සාමාන්‍ය ගමේ ගෙදර දොරේ රකින්න පුළුවන් සීලයක්. රකින්න පුළුවන් ගුවට ඔක රකින්න අමාරුයි. කටේ කට ඇරිය ගමන් කැඩෙනවා කටෙන් යන්නේ ඔක්කොම හතරම අහු වෙනවා. ඒකේ නම දැන් ආජීවට්ටමක සීලිය සමාදන් වෙලා ඉඳලා දැන් ගෙදර ගිහිල්ලා ඔන්න ඇවිල්ලා බොහොම ගරු සම්පෙප්ප ඇවිල්ලා වන්දනා කළා කියන ස්වාමීන් වහන්සේ මට මාත සිල් සමාදන් කරවන්න. මොකද ඔයා මොකද සමාදන් වෙන සීලේ? ආජීවට්ටමක සීලිය තමයි සමාදන්. උභාවන්සේ මට සීල් සමාදන් කරවන්න. මොකද අපි සමාදන් කරවන්නේ ආජීවට්ටමක සීලේ. ඔයා ඔයාගේ ගෙදර ගිහිල්ලා කැඩෙන්න ඕකේ මොකද්ද තියෙන සීපාරි කියලා ඕන දැන් මෑන්ට මතක නැහැ මොකද්ද මේ රකින්න ගිය සීලේ කියලාවත් මතක නැහැ. ඉතින් මම අන්තට්ටෝ මම දාගෙන මම සමාදන් කෙරෙව්වා නම් මොන්නේ එතකොට අනිත් දවසෙත් එනවා. අනිත් දවසෙත් එනවා. කිඹුමක් ගියත් එනවා ඊට පස්සේ. කිඹුමක් ගියත් එනවා. අපි ආජීවට්ටමක සීල සමාදන් කරනවා. ඔය දන් දෙන්න එන කට්ටියට බණ කියන්න කලින් ඔය ආජීවට්ටමක සීල සමාදන් කරලා තමයි මම ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. මේගොල්ලන්ට හරිනේ. මේක මේ ආරණ්‍යේ ඉන්න මේ මිනිස්සයා මේ විදියට යාට ඕනින් ආජීවට්ටමක සීල වෙනම් ගුන් නෑ ඔය රැයට කන්. ඇට ගන්න ඕනින් ආජීවට්ටමක සීල සමාදන් වෙලා ගෙදර ගිහිල්ලා මේ ගෙදරදි රකින්න පුළුවන් සීලයන්නේ ඔක ඒකනේ අර දන් දෙන්න එන කට්ටියටම සමාදන් කරවන්නේ. ඇවිල්ලා මට කියනවා මේ මාව සීල් අලුත් කරවන්නේ කොහෙන්ද? මම කොහොමද සමාදන් කරවන්නේ? ඕවා අපි සමාදන් කරවන්නේ නැහැ. ඔයා කැඩිච්ච සිල්පදේ මොකද දැන් ඕකෙන් තියෙන්නේ? බලනකොට මිනිහාට සිල්පදේ දිගවත් මතක නැහැ. ඕවාගේ කට්ටිය තමයි ඉන්නේ. එහෙම නැත්නම් කියනවා පන්සිල් නම් රකින්නවා ස්වාමින්වහන්සේ පන්සිල් මේ දැකලා විතරක් මදිනේ මේ නිවන් දකින්න. මට බැරිද දසසිල් සමාදන් වෙන්නේ ගෙදර ඉඳලා? මොන්න මොකද කරගත්තා? අන්නේ ඒකත් කටුවක් කරගත්තා. මේකත් කටුවක් කරගත්තා. හරි පන්සිල් ඇති. පන්සිල් ඇති සහිත ඔයා ඔය වැඩේ කරගෙන යන්නකෝ. ඒ ඇති. එහෙම නැත්නම් හිතව පන්සිලුත් කැඩෙනවායි කියලා කමක් නෑ. ඒ ඇති. එතනින් පටන් අරන් කරගෙන යන්නකෝ. මොකද වෙන්නේ? පොහේවත් නැති එකක් ඔළුවට දාගෙන අර ලැබිච්ච අවස්ථාව පැහැර අරිනවා. භාවනාවක්, සක්මනක්, පරියන්කයක්. පිහිය පිටවා ගන්න තියෙන අවස්ථාවක් පැහැර අරිමින් මෙයා කල්පනා කරනවා පන්සිල් වලින්ද නම් බෑ සුද්ධ ඇඳුම් ඇඳගෙන මේ ගිහි ගෙදර ඉඳගෙන මට දසශීල සමාදන් වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? මේ දීබං දුක්තර ඔය තියෙන මොකක් හරි එක ඇති. එතනින් පටන් ගන්න කරගෙන යන්න. එතකොට දවසක මන්න පන්සිල් රැකෙන ස්වභාවයක් මතුවෙලා එයි. උත්සාහය නිකම නෙමෙයි. පන්සිල් රැකෙන ස්වභාවයක් මතුවෙලා එයි. ඊට පස්සේ ගෙදර තීම වුණත් අර විදියට ආජීවට්ටමක සීලයක් රකින්න පුළුවන් ස්වභාවයක් මතුවෙලා එයි. දැන් ගෙදර දොරෙන් පරිසර වලින් වෙනස් වෙච්ච මේ වගේ ආරණ්‍යක ගමේ ඉඳලා ආරණ්‍යට ඇවිල්ලා උපෝසත තටසිල් වගේ රකින්න පුළුවන් ස්වභාවයක් මතුවෙලා එයි. දැන් උපෝසත තටසිල් සමාදන් වුණාම ඉතින් දසසිල් කියන්නේ නෙමෙයි ඔය ඇති දෙයක් නෑ ඔකේ. අර එකක් දෙකට කැඩෙනවා. ඊට පස්සේ ඉතින් මුදල මුදල මුදල් බැංක් account තනම් මනම් ওই ටිකේ මේ ළඟ ප්‍රශ්නේ තියෙන. ඉතින් ඒක තමයි 10 කියන්නේ. ඉතින් සාමාන්‍ය රහම්දුරු කෙනෙක් තියෙන ඔය සිල් තමයි. ඉතින් කෙසේ නමුත් මේ තියෙන දැනින් පටන් ගන්න පොපන් සිල් කැඩෙනවා කියන ස්වභාවයක තමයි ඉන්නේ. මොකමක් නැහැ. දැන් කැඩෙන්නේ මොනවද කියලා බලමින් ඉන්නකො ඔන්න තේරෙනවා බොරු නම් කිය වෙන හොඳ ගානට මොකක් හරි එකක් ඇහුවොත් ටිකක් පැරේට ඇහුවොත් පොටුකල් ඇහුවොත් ඔන්න බොරුවක් කියන. හරි ලස්සනයි අප්පා ඒක පුදුම ලස්සන ආශ්චර්යයක් තියෙන්නේ. මේ පොඩ්ඩක් නිකන් කලබල කරලා අහලා බලන්න. ගලක් කියාගෙන යනවා. හොඳටම දැන දැන මේ අහන්නේ මොකටද මොකද්ද මේ අහන්නේ දැන දැන අහන්නේ මොකද කියන්නේ කියලා බලන්න අහන්නේ. හුවාම මොන කියනවා නෑ 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 එහෙම නෑ කියලා අර නිල පටක ජාතකයේ වගේ තමයි. අර සාරියක් ඇඳගෙන අතු ගාගෙන ඉන්න ගමන් මොකද ඔබ වහන්සේ සාරියක් ඇඳගෙන කියලා ඇහුවාම ඔන්න ඉතින් ජාතකයක්ම කිව්වා. මේ වගේ දෙයක්. ඒ වගේ දෙයක් අය පොඩ්ඩක් ඇනලා බලන්න ඕනේ. ඇනලා බැලුවම වැඩේ තේරෙනවා. දැන දැන ඇනලා බලන්න ඕනේ. ඉතින් මේ විදිහට තමුන්ගේ ස්වභාවය තමුන් අඳුර ගන්නකො. බලව ගන්න බොරුවක් කියනවා නම් බොරුවක් කියන බව දැනගන්න. බොරු කියවෙන බව දැනගන්න. මේ විදිහට වෙන වෙන අකුසල් මාතුලින් වෙනවයි කියන එක දැනගන්න. ඒක ඇති. මෙතනින් පටන් ගන්න. එහෙම නැතුව මේ වෙන ලෝකයක තියෙන සීලයක් ගැන කල්පනා කරමින් ওই ගමන යන අමාරුයි. එතකොට ඒක කටුවක් කරගෙන අර යථාර්ථය අමතක කරමින් අනාගතයේ කොහෙදෝ දවසක මම සිල් රකින්නවා. අනාගතයේ කොහෙදෝ දවසක මම භාවනා කරනවා. අනාගතයේ කොහෙදෝ දවසක මේ ශික්ෂාව මම සම්පූර්ණ කරනවා කියන අදහස තියෙන්නේ නැහැ. කරනවා නම් ඉතින් මම දැන් මෙතන තමයි. අද අදම තමයි. හෙට ගැන කතා කරලා වැඩක් නැහැ. හෙට දවසේ එයි ගැළපිලා එයි. මේකට අදාළව ගැළපිලා එයි. නමුත් අද ඉන්න තැනින් පටන් ගන්න. එන්නේ තැනින් පටන් ගන්න. සිහියක් වඩන්න, සක්මනක් පරියන්කයක් කරන්න. එතකොට අන්න මෝඩකම තව ටිකක් අඩු වෙනවා. අඩු වෙනකොට මොකද වෙන්නේ? ඊබේම වැඩියත් එක්ක කලින්ට වැඩිය හොඳට සීලයක් රැක ගන්න පුළුවන්. අන්න හිතේ වික්ෂිප්ත ස්වභාවය අඩු වෙනවා. අඩු වෙනවා. ඒ දෙකේ අනුග්‍රහයක් විදියට ආපව සක්මනක් පරියන්කයක් කරනකොට අන තව ටිකක් මෝඩකම තව පොඩ්ඩක් අඩු වෙනවා. මේ ප්‍රඥාව කියනටත් වැඩිය නිකන් මෝඩකම අඩු වෙනවා කියන අදහසෙන් කියන්නේ මොකද? ඈහෙන ඉදිරිපැතිර ගියපු මෝඩකමන්නේ තියෙන්නේ අපි කාට කාටත් තියෙන්නේ වගේ දෙයක්. ඔය මෝඩකම නිකන් මේ ඔය ලෝක සම්මත දැනුමත් එක්ක පටලව ගන්න එපා. එහෙම එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. දැනුම නෙමෙයි ප්‍රඥාව පිළිබඳ කතාවක් මේ තියෙන්නේ. දැනුම් සම්භාරයක් ගොඩනගාගත්ත මොඩියෝ හරි බහුලයි මේ ලෝකේ. උගත් මොඩියෝ කියලා කියන්නේ මේ දිවි බහුල ස්වභාවයක් තියෙනවා. ඒකත් එක පැටලව ගන්න එපා. මේක තනි කර මේ ප්‍රඥාව කියන එක මැනෙන්නේ අන නිවනට කොච්චර එල්ල කළා තියෙනවද? නිවන දිහාවට තියෙන කෝණේ කොච්චරද කිව්වොත් හරි. එහෙම නැත්නම් දක්ෂ විදියේ මිනිස්සු ගොඩක් අපිට දකින්න පුළුවන්. මේ හිට්ලරුත් දක්ෂයි බැලුවොත් එහෙම බැලුවොත් කොච්චර දක්ෂතාවයක් තියෙනවද කිව්වොත් තාගොඩෙන් ලෝකෙම අල්ලනවා. එතකොට ඒ විදිහේ දක්ෂ භාවයක් තියෙනවා. ඒක නෙමෙයි කියන්නේ. ඒ විදිහ එකක් නෙමෙයි මේ කියන්නේ. ප්‍රඥාව කියන්නේ නිවනට නැවැත්ම දිහාවට එල්ල කළා මැනින එකක්. එතකොට ඒක නැත්තම් තමුන්ගේ තුල නිවීමක් වැඩි වැඩියෙන් මතුවෙන්නේ නැත්තම් නිවීමකට ඒ දේ හේතු වෙන්නේ නැත්තම් මේක ඉතින් මෝඩකමම තමයි වර්ධනය වෙන්නේ. ඒ විදිහ අදහසකින් අපි කිව්වොත් මේ මෝඩකමේ අඩුවීමක් ටික ටික දකින්න පුළුවන්. අඩුවෙන්න වැඩි වැඩියෙන් සීලයක් රැකෙනවා ඉබේම වගේ. කලින් කෙරුණ දේවල් නොකෙරෙන ස්වභාවයක්. ඒකත් වැලකීමකට වැඩිය අන ඉබේම හැලිලා යන ස්වභාවයක්. මේ වගේ දෙයක් මතුවෙලා එනවා. ඒක තමයි ක්‍රමවේදේ. අන්න ඒ විදිහට එනකොට හිතත් ඉබේම අර විචිත්‍ර ස්වභාවේ අඩු වෙනවා. සමාහිත හිත බවට පත් වෙනවා. මේකෙදි ඇත්තටම මේ මම දන්නේ මේ පුහුණුව කරන කෙනෙක්ට මේ යම්කිසි විදියක සමහර වෙලාවට තේරෙනවා මේ හිත සමාහිත වෙනකොටදී වික්ෂිප්ත වෙන ගතියක් මේ මතුවෙන්නේ කියලා. නිකන් අර මොකද්ද කියන්නේ නිකන් කේඔස් ගතියක් තමයි මතුවෙලා ඉන්නේ. අවුලක වියවුලක ඉන්නා වගේ කියලා තමයි තේරෙන්නේ. නමුත් මේ අවුල වියවුල තුළ අර ෂණ මාත්‍ර සමාධියක් වගේ දෙයක් රැකෙන ස්වභාවයකුත් තියෙනවා. එතකොට මේ හිත වික්ෂිප්ත වෙලා ගින්නේ හැබැයි අවශ්‍ය දෙයට අවධානය දෙන්න පුළුවන්. අර කරුණු කාරණා 100ක් නැද්දේ. අන්න ෂණයකට අවශ්‍ය දෙයට අවධානය ගන්න පුළුවන්. එහෙම නැත්නම් ওই වික්ෂිප්ත ස්වභාවය අපි අඳුන්වන්නේ පිස්සු කියලානේ. පිස්සු. පිස්සු වුණාම වික්ෂිප්තයි, පාලනයක් නැහැ. නමුත් මෙයාගේ මොකද්ද තියෙන්නේ? වික්ෂිප්තයි. නමුත් අවශ්‍ය දෙයට බොහොම ෂාප් විදිහට අවධානය දෙන්න පුළුවන්. අන්න අර රහසේ පියාඹන කුරුල්ලොන්ට වෙඩි තියෙන යන්ත්‍රයක් තියෙන, අර නිකන් අහසට විසි කරන්නේ යම් කිසි දෙයක්. ඒ යන කුරුල්ලට තමයි වෙඩි තියන්නේ. අර ස්ථිර ඉලක්කයකට වෙඩි තියනාට වැඩිය අමුතු ශිල්පයක් වෙනසක් ඒ තුළ තියෙනවා. අන්න කෙනෙක් හිතනවා මේ සමාහිතකුවම නිකන් අර ස්ථිර ඉලක්කෙට අර බුල්සායියකට වෙඩි තිවිල්ලද මේ කියන්නේ කියලා. නෑ, එහෙමම නෑ. ඒ වෙනුවට මේ අහසේ පියාඹන කුරුල්ලට වෙඩි තියෙනවා. ඒ මොහොතට තිබ්බ වෙඩිල්ල ඊළඟ මොහොතේ වෙන දිහාවකට තමයි මේ කුරුල්ල පියාඹන්නේ. අන්න ඒ විදිහ හැකියාවක්, ඔන්න ඒ විදිහ ස්වභාවයක්. ඒතර වික්ෂිප්ත වගේ හිතකින් ඉන්නේ. නමුත් හොඳට දන්නවා වැඩ ටික වෙන විදිය, දන්නවා මොකද වෙන්නේ කියලා, දන්නවා නිකන් අමුතු ෂාප් ගතියක් ඒ තුළ තියෙනවා. ඔන්න ඔය කියන සමාහිත ස්වභාවය සාමාන්‍ය විපස්සනාවට බර, ප්‍රඥාවට බර ස්වභාවයක්. එහෙම නැත්නම් කෙනෙක් හිතනවා අරණිය එකම අරමුණේ නිකන් ඔහේ ඉන්නවා නම් අර ගංජා සෝස්තියක් නේ ඔය කියන්නේ. ගංජා සෝස්තියක ඉන්නවා නම් ඒකෙම හිත පැවතිනවා නම් මේක මොස්සේ ගලාගෙන යනවා නම් සමාහිතයි කියලා. එහෙම එකක් නැහැ. මේ වෙනුවට එහෙම තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් අන්න අර විදිහේ රහසේ යන කුරුල්ලාට වෙඩි තියනවා වගේ ඒ ආකාරය ගත්තොත් අන්න ඒ තුළ තියෙනවා අමුතු මෙන්න මේ විපස්සනාවට නිවනට බර ස්වභාවයක්. මේ ස්වභාවෙත් එක්ක යන ගමනක් තමයි තියෙන්නේ. ඒකට මෙතනත් දහසක් කරුණු අතරමැද ඉන්නේ. මොනවදෝ නිකන් වික්ෂිප්ත වෙලා, මේ හිත වික්ෂිප්ත වෙලා, මෙයාට මේ කිව්වට වැඩක් නැහැ, එහෙම නැහැ කියන ස්වභාවයකින් ඉන්නා වගේ කියලා තමයි හිතෙන්නේ. නමුත් හොඳට ඇහෙනවා, කියන්නේ ඔක්කොම අහු වෙනවා, වටපිටා ඔක්කොම පේනවා. අවශ්‍ය වෙලාවේදී ඔන්න අවශ්‍ය ඉලක්කයට වෙඩි තියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අර ඒකනේ අර අච්චායන ස්වාමීන් වහන්සේ කියන්නේ සබ්බං අසති චක්ඛුනා සබ්බං සුනාතු සෝතේන නච්ච දිට්ඨං සුතං දීරෝ සබ්බං උච්චතු මරහත්. මේ විදිහට ඇහෙන් සියල්ල පේනවා, කණෙන් ඔක්කොම ඇහෙනවා දැනෙනවා. හැබැයි මේ ප්‍රඥාවන්ත පුද්ගලයා ඔක්කොම අතහරින්නේ නැහැ. අවශ්‍ය තැනදී ඒ ඉන්ජෙක්ෂන් එක ගහනවා, අවශ්‍ය බේත ලබා දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක්, ඔන්න ඔය විදිහේ ප්‍රතිපදාවක් ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. මේකේ හැමදේම තියෙන එකිනෙකාට අනුග්‍රහ කරන එකිනෙකා මත පදනම් වෙච්ච ස්වභාවයක්. එතකොට අන්න මෝඩකම පොඩ්ඩක් අඩු වෙනකොට ඊළෙට අර විදිහේ සමාහිත ස්වභාවයකට මේක උදව් වෙනවා. මේකත් එක්ක අන තව තව මෝඩකම අඩු වෙනවා. මොන ඔය විදිහේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ සඳහා ක්‍රමානුකූල උත්සාහයක් ගත යුතුයි. කල් දෙන්න, තමුන් ගැන අනුකම්පාවක් තමුන්ම ඇති කරගන්න. මේක දවසෙන් දෙකෙන් මේව විසඳන්න යන්න එපා. මාසෙන් දෙකෙන් මේව විසඳන්න යන්න එපා. මාස දෙකක් ගියානේ මද, මේ මාස දෙකට මේ ලැබිලා තියෙන ටික වැඩිත් එක්ක ඔච්චර වනේත් නැහැ කියලා වගේ මට හිතෙන්නේ සාමාන්‍ය. මගේ නම් නැහැ නිකන් සමුන්ත වද දෙන ස්වභාවයක් මගේ නැහැ. මම ඒ වෙනුවට නිකන් වැඩි වගේ කියලා නිකන් තව ටිකක් වැඩි ටික අයින් කළා දාන ගතියක් තමයි තියෙන්නේ. මෙච්චර ඕනේ නැහැ මේ කාලෙට. ඉතුරු ටික ඕනේත් නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒතර කියනවා අයියෝ ඉතින් ලැබිච්ච එක අයියා අප්පා එපා කියන්නේ කියලා. නැහැ නිකන් ඕනේ නැහැ වගේ අප්පා. ඕනේ නැහැ තා පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ ඇති. යනකොට ඔන්න තව ටිකක් වැඩි වෙලා එනවා. නිකන් එච්චරත් වැඩි වගේ. අන්න ඒ විදිහේ ප්‍රතිපදාවකින් යන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? තමුන් කමුන්ට වද දෙන ස්වභාවයක් බවට පත් වෙනවා. එහෙම එකපාරට ওই ප්‍රශ්න ඔක්කොම විසඳන්න යන්න හොඳ නැහැ. ඒ වෙනකොට නිකන් ඔහේ ඉමු ටික ටික ඉමු ඉන්නකොට කලින්ට වැඩි එළියක් වැටෙනවානේ. ඒක ඇති. ඒ ඇති. ඒ හොඳටම ඇති. එහෙම තමයි ප්‍රශ්න විසඳෙන්නේ. එහෙම නැත්නම් නිකන් ෂණිකව මේවා විසඳන්න බෑ. අර නිකන් අර මොකද්ද අර ෆොරස්ට් ගම් කියලා අර ෆිල්ම් එකක් තියෙන. ඒකේ ෆොරස්ට් අම්මා කියනවා මොකද්ද, ඔයාට මේ විදිහට මේ ඉදිරියට යන්න ඕන නම් පුතා ඔයා මේ අතීතය වගේ පිටිපස්සට දාන්න ඕන. මේ you have to put the past behind. මේ අතීතය පස්සට දාන්න ඕනේ. ඒකවර තමයි ඔයාට මේ ඉදිරියට ජීවිතේ ඉදිරියට යන්න පුළුවන්. අලුත් අලුත් දේවල් එක ගනුදෙනු කරන්න පුළුවන්. අම්මා හොම කිව්වට මොකද, කොල්ලා මොඩයා. ඉතින් කොල්ලාට දවසක අම්මත් නැති වෙලා අන්තරා වෙලා කාලෙකට පස්සේ ලොකු ප්‍රශ්න ගොඩක් එනවා. ප්‍රශ්න ගොඩක් එනවා මු ඉන්නේ ගෙදර. ඉතින් මුට දරා ගන්නම බෑ. මු කල්පනා කරනවා මතක් වෙනවා මුට මේ අම්මා කියපු කතාව. ඉතින් මේක මොකද කරන්නේ? එහෙනම් අම්මා කියන්නේ මේ අතීතේ පස්සට දාන්න ඕනි කියලා. මම මේ ගෙදර ඉඳලා අතන හන්දියට දිව්වොත් මට මේ ටික පස්සට දාගන්න පුළුවන් වෙයි කියලා මෝ හන්දියට දුවනවා. හන්දියට දුවලා බලනකොට යාකෝ හන්දියටත් ඇවිල්ලා අර ටික අර එහෙමම. ඊට පස්සේ එහෙනම් කල්පනා කරනවා එහා ටවුන් එකට දිව්වොත් කියලා ඔන්න එහා ටවුන් එකට දුවනවා. මෙහා ටවුන් එකට දුවනකොටත් ආපෝ ඒ ටික තියෙනවා. ඊළඟ ප්‍රාන්තයට දුවනවා. ප්‍රාන්තයට දිව්වහමත් තියෙනවා. ඕ මොම ප්‍රාන්ත ගණන් පහු කරගෙන ගිහිල්ලා මේක ඇමරිකන් මහද්වීපේ මේක රෝල් ඉඳලා මේ මුහුදේ ඉඳලා අනිත් මුහුද දක්වාම දුවනවා. ඒ මුහුද දක්වා දිව්වහම ඒත් තියෙනවා. ඒත් තියෙනවා. හැරෙනවා ආපහු දුවනවා. ඉතින් ওই විදියට දුවනවා අවුරුදු දෙකයි දින ගානක් දුවනවා. මහන්සියලාට නිදිය ගන්නවා, කනවා, ඇසිකිලි කැසිකිලි කරනවා, ওই විදියට දුවනවා. ඉතින් දුවලා 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 ඔහොම දුවගෙන දුවගෙන යනකොට දවසක තේරෙනවා අප්පට දිරි දැන් අර බස් ටික නැහැ. මෙච්චර කල් වද දීපු ඒවා ටික නැහැ. ඉතින් අනුගාමිකයෝ පිරිසක් 100ක් විතර මෙයාගේ පිටිපස්සෙන දුවන කට්ටිය ටීවී චැනල් වල ওই කට්ටිය ඔක්කොම වට වෙලා අහන්නේ දැන් මේ මොකද දුවන්නේ කියලා. හේතු කාරණාවක් කියන්නේත් නැහැ. ඔහොම දුවලා දුවලා අන්තිමට මේක කල්පනා කරනවා දැන් නැහැ නේ මුකුත් නැහැ නේ ප්‍රශ්න නැහැ නේ. දැන් නම් දිව්ව ඇති මං එනං ගෙදර යනවා කියන යනවා. ඒක තමයි වැඩි. ඉතින් එන්නේ විදිහේ ඉවසීමකින් ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් වැඩි යුතුයි. මේ කට්ටිය හැම වෙලේම දවස් දෙකක් කළා කියනවා. ආමුදුරනේ දවස් දෙකක් දිව්වා. තාම මේ එතනම ඉන්නවා. පිටිපස්සෙන් ඇවිල්ලා නේ මේ ටික ඔක්කොම. දැන් සති දෙකක් දුවලා කියනවා සති දෙකක් දිව්වා. බලන්නකෝ තාමත් ඒ ප්‍රශ්නමනේ. මාස දෙකක් දුවලා කියනවා බලන්නකෝ මාස දෙකක් දිව්වා ඒත් හරියන්නේ නැහැ නේ. එහෙම බෑ. ඉතින් දුවන්න ඕනේ අවුරුදු දෙකක් විතර දුවමු. මාස දෙකක් දුවපු කට්ටියකට කියන්න තියෙන එච්චර තමයි. අන්න එතකොට තේරෙනවා අවුරුදු දෙකක් විතර දුවනකොට යකෝ එකපාරට අර තිබුණ ප්‍රශ්නවල එකක්වත් දැන් නැහැ නේ. අන්න ඒ විදිහේ සබහාවකින් තමයි මේ ප්‍රතිපදාව වර්ධනය වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අපි නිකන් වලිගේ අපාගත්ත ප්‍රතිපදාවක් අපන්න හපන්න රිදෙනවා වැඩි කියලා චෝදනා කිරීමේ ප්‍රතිපදාවක් මතු වෙලා එනවා. එකම දෙයයි තියෙන්නේ සිහිය අධිපති කොට පටන් ගන්න. ඉහි අධිපති කොට පටන් ගන්න. දැන් ක්‍රිෂ්ණමූර්ති ගැන කියන කොටත් කියනවා ක්‍රිෂ්ණමූර්ති තමයි ඔය choiceless awareness කියන වචනේ හිම එයාගේ වචනයක් මම හිතන්නේ. එයා අඳුන්වලා දෙනවා. එයා කියනවා මේ මේ මිනිස්යාගේ intelligence වල තියෙන ඉහළම හැකියාව තමයි ability to observe without evaluating. මේ තීරණය කරලා මෙන්නේ නැතුව judge කරන්නේ නැතුව ability to observe මේ ක්‍රියාවලිය එක ඉන්න ඒක විට්නස් කරන්න තියෙන හැකියාව තමයි මේ මනුස්සයාගේ තියෙන highest capacity එක. එතනින් එහා capacity එකක් මනුස්සයාට නැහැ. මේ thoughts කියන්නේ හරි limited. දැන් ගොඩ දෙනෙක් කතා කරන්නේ නිකන් faculty of wonder කියලානේ. අර නළලට ඇවිල්ලා නළලෙන් නළල පලාගෙන යන කුරුල්ලා. නළලෙන් ඉගිලිලා යන කුරුල්ලා. faculty of wonder. ඕක තමයි intelligence වල highest කියලා කතා කරන්නේ. නෑ ඊට එහා එකක් ඉතිහාගේ විභවයක් මනුස්සයර තියෙනවා. ඒක මොකද්ද? අනර faculty of awareness. මේ විදිහට මේ choiceless awareness කිව්වත් හරි. මේ විදිහ හැකියාවක් මනුස්සයා ගාව තියෙනවා. ඒක තමයි ඉහළම විභවය. ඒක ඔය thinking thoughts වලට වැඩිය ගොඩාක් ගැඹුරට යන දෙයක්. thoughts කියන්නේ අතර මේ surface එකේ තියෙන dust එක. සර්පස් එකේ තියෙන ඩස්ට් එක. එතකොට ක්‍රිෂ්ණමූර්ති එයාගේ ජීවිත කාලේ පුරාවටම යම් කිසි විදියක මේ කී හැකියාවට තමයි අනුග්‍රහ කරන්නේ. මේ කී හැකියාවට තමයි අනුග්‍රහ කරන්නේ. මන්න මේ විදිහේ විභවයක් මිනිස්යා ගාව තියෙනවා. මේ මොන දේ වුණත් නැවත නැවත තීරණයකට එළඹෙන්න අර ඇම්මක් තියෙන්න පුළුවන්. නැවත නැවත මේක ජජ් කරන්න ඇම්මක් තියෙන්න පුළුවන්. නමුත් නැවත නැවත මේක ජජ් නොකර ability to observe, ability to witness මේක දැන දකි ගනිමින් කල් ගෙවන්න හැකියාවක් තියෙනවා. ඒදී විභවයක් මනුස්සයා ගාව තියෙනවා. අන්න ඒක තමයි අපි exercise කරන්නේ. faculty of awareness තමයි මේ වඩන්නේ. මේක කාලෙත් එක්ක ඉතින් එක දවසෙන් දෙකෙන් නෙමෙයි සෑහෙන කාලයක් තිස්සේ වඩාගෙන වඩාගෙන යනකොට තේරෙනවා මේ ක්‍රියාවලිය. සාමාන්‍යව පරීක්ෂණයක්, විභවයක්, මේ පිළිබඳ කතාවක් කරනකොටත් කියන්නේ මොකද්ද? මේ පරීක්ෂණයක් කරලා මේ විදිහේ කොන්ෂස්නස් ගැන කතා කරනකොට කියනවා මේ කොග්නිටිව් ඇක්ටිවිටීස් වලින් 5% විතර තමයි අපි අවේය. මේ තින්කින්, රිෆ්ලෙක්ටින් ඔය විදිහේ ක්‍රියාවලි ගොඩක් කියන්නේ අඳුරේ. ඒතර ඒ විදිහ අඳුරක තමයි 5% වගේ තමයි අවේයනස් එකක් තියෙන්නේ මේ කොග්නිටිව් ඇක්ටිවිටීස් වල. නමුත් ඒ 5% ටික 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 වර්ධනය කරගන්න, මේක දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ. ඉතින් ඒක තමයි මේ එක්සර්සයිස් කරන්නේ. ඒක දවසෙන් දෙකෙන් හිතන්න එපා, බලාපොරොත්තු වෙන්න එපා. 5% තියෙන එක කොහොමද 95% ගන්න දවසෙන් දෙකෙන් කියලා. එහෙම කරන්න බෑ. ඒනොට කල් දෙන්න. තමන් තමන්ට අනුකම්පා කරමින් කාලෙත් එක්ක මේ පුහුණුවේ යෙදෙන්න. යෙදෙනකොට යෙදෙනකොට ඔන්න තේරෙනවා කාලෙත් එක්ක කොහොමද මේක වර්ධනය වෙලා එන්නේ. මේ විදියට ability to observe. ඒක තමයි මනුස්සයාගේ තියෙන ඉහළම capacity එක. එතකොට සමහර විදිහට එන්න පුළුවන් මේක මහා නිවට ගතියක් කියලා. මොකද හේතුව කොතේකුත් අසාධාරණ සිද්ධ වෙනවා. කලින් නම් මේවට ෆයිට් කරා. නමුත් දැන් ඔහෙ ඉන්නවා දනිමින් දකිමින්. නොදැන නෙමෙයි ඈ. නොදැන නම් ඉන්න ලේසි. දනිමින් දකිමින් ඉන්නවා. දනිමින් දකිමින් ඉන්නවා. ඒක නිකන් හරි නිවට නියාලු ගතියක්. අසාධාරණයේ දැක්කොත් ෆයිට් කරන්න ඕනේ කියන අදහස තමයි ගොඩදිනෙකේ තියෙන්නේ. නමුත් අර විදියට ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ එක එක්කෙනාගේ හරි වැරදි තීරණය කරන්න යන්නේ නැතුව ඒවා දනිමින් දකිමින් ඉන්නවා. දැන් වැරද්දක් කියන හැඟීමවත් නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි මරු. දැන් ප්‍රශ්නයක් අහන්න නැතුව උත්තර නොදී ඉන්න බලනවා. අහනකම් ඉන්න බලනවා. බාගෙතුන් වහන්සේ පිළිබඳ කතාවලෙත් තියෙන්නේ අහනකම්ම කියන්නේ ඔහෙ ඉන්නවා. ඔහෙ ඉන්න හරි ඉතින් වන්දනා කළා වටේ කර කියලා. බාගෙතුන් වහන්සේ ප්‍රශ්නයක් කියන්න බං කියන්නේ. අහනකම් ඉන්නවා. අහනකම් එන්නේ කියන්නේ නැහැ. වෙන මොකුත් නිකන් කතා කරලා බණ කියන්නේ යන්නේ නැහැ. බුදුහාමුදුරු. කොම්ප්ලේන් එකක් එනකම් ඉන්නවා. මොගපුරුෂයා කියලා බයින් ඉන්නවා. කොහොම දැනගෙන ඉන්නේ? කොහොම දන්නව? හැබැයි කොම්ප්ලේන් එක එනකම් ඉන්නවා. ආවට පස්සේ ඔක්කොම උසාවියට නැගලා පැමිණිලි කාර්යෝ විත්ති කාර්යෝ ඔක්කොම නැගලා ඔන්න මේ කසපාර දෙනවා. හැබැයි ඒ වෙනකන් ඉවසගෙන ඉන්නවා. මේ හැකියාව පුදුම හැකියාවක්. අපිට නම් පේන්නේ මේ වරද දැක්කම ඉන්න බෑනේ කාලා. බෑ කාලා ඉන්න බෑ. ඒක හදන්න ඕනේ, මකන්න ඕනේ කියන අදහසින් ඉන්නේ. වෙන වෙන කට්ටියගේ අඩුපාඩු කරෙක් කරන්න ගිහිල්ලාම නිකාං වෙහෙසෙනවා විතරයි. මේක නිසා හැම වෙලේම අර විදිහේ බලාගෙන ඉන්න පුළුවන් නම් මේක දිහා මේ අමුවේ අසාධාරණයක් වෙන්නේ බලාගෙන ඉන්න පුළුවන්. අමුවේ කෙනෙක් මේ මට නිගරු කරනවා, මට එරීව කටයුතු කරනවා බලාගෙන ඉන්න පුළුවන්. අමුවේ මේ ගෙදර දොරේ කට්ටිය විනාශ වෙලා යනවා, එක එක ඇබ්බැහි වලට හැදෙනවා බලාගෙන ඉන්න පුළුවන්. එන්නේ විදිහේ හැකියාවක් ලේසි නෑ. නමුත් මනුස්සයාගේ තියෙන ඉහළම හැකියාව දැන් භාග්‍යතුන් වහන්සේ ගත්තොත් අර අඟුලිමාල දිහා බැලුවෙත් ඔය බැල්මනි. නැත්තම් කවදාවත් යන්න හිතෙනවද මේ තැනැත්තා දිහාවට? මේ 1000ක් මරපු කෙනෙක්, 1000ක් මරපු කෙනෙක්. එතකොට අපි බලන්නේ මොන විදිහේ අමන බැල්මකින්ද, මොන විදිහේ ප්‍රතික්ෂේප කරන බැල්මකින්ද අපි බැලුවොත් බලන්නේ. ගොඩ දෙනෙක්ට ඒ බැල්ම බොහොම පහසුවෙන් ගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ දිහාවට වැඩියා. එහෙම ඒ තැනැත්තා පිළිබඳ තීරණයකට එළඹුණේ නැහැ. වරද විදිහටවත් දකින්නේ නැතුව බලා ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි ක්‍රමවේදී. ඒක තමයි ක්‍රමවේදී. එතකොට ගොඩ දෙනෙක්ට නිකන් අර අඟුලිමාලට අනුකම්පා කරපු එක හිතා ගන්න අමාරුයි. සෝකාපාකට නම් අනුකම්පා කරන එක හරිනේ. ගොඩ දෙනෙක් සෝපාකලට අනුකම්පා කරනවා. නමුත් අර අඟුලිමාලලට අනුකම්පා කරන්නේ නැහැ. ඇයි ඒ දෙන්නම ඉන්නේ එකම ප්‍රශ්නේ? දෙන්නම ඉන්නේ එකම ප්‍රශ්නේ. පැතිකඩ දෙකක්. අපිට පේන්නේ නිකන් අර යනන් දුරලයි යා තමයි අනුකම්පා ලැබිය යුත්තේ කියලා. නෑ ඔය වලිගේ හපාගෙන දඟලන, මරාගෙන දඟලන, කෑ ගහගෙන දඟලන ඉන්න කට්ටියත් ඒ විදිහේම අනුකම්පාවක් ලැබිය යුතු කට්ටිය. ඔය රිලා රැලේ වුණත් වැඩිම නපුරු එකා තමයි ලොයඩියම බය. ඒක බොහොම පැහැදිලි වැඩියම කන්න පයින දත් විලිස්සන නියපොතු ගහන එකා තමයි වැඩියම බය. තොර දෙදෙනම ඉන්න එකම ප්‍රශ්නේ. දෙන්නම ඉන්න එකම ප්‍රශ්නේ දෙන්න දිහාම වරද විදිහටවත් දකින්නතෝ බලන්න පුළුවන් නම් අපිට. වරද විදිහට දැක්කත් අර නිකන් තුන් ඇන්නේ පැනල ඉවරයිනේ නෑ. ඔහි ඉන්නවා මේක දාමු අමුවේ මොකද්දෝ කරනවමු. මේ කපනවා. ලේපිට කපනවා. හැබැයි අන දැනමින් ඉන්නවා. බලාගෙන ඉන්නවා. එන්නේ බැල්ම මිනිස්යාගේ තියෙන ඉහළම විභවය කියලා කවුද පිළිගන්නේ? නමුත් ඒකම තමයි, ඒකෙන් තමයි මේ ලෝකේ නිවන්න පුළුවන්. එහෙම නැතුව මිනිස්සුන්ට වරද පටවලා එක එක්කෙනාට ද්වේෂ කළා ඒක නිවන්න බෑ. සාමාන්‍ය ඔය ද්වේෂෙන් කතා කරනකොට අපි හිතමු සමහර විට අපේම පවුලේ ළඟම ඉන්න මිනිස්සෙක් ගැන වෙන්න පුළුවන්. ගොඩාක් ද්වේෂෙන් අපි කතා බහ කරනවා. එතකොට බැරලාවත් මේ කතාව අහගෙන ඉන්න එක්කෙනා එයාගේ පැත්ත ගත්තොත්, මේ කතාව අහගෙන ඉන්න එක්කෙනා එයාට අනුකම්පා සහිතව කතා කරොත් අපි කොච්චර තරහක් ගන්නවද බලන්න මේ දෙවනි තැනැත්තා එක්කත්. නමුත් ඒකම තමයි විය යුත්තේ. ඔය කොච්චර වෛර බඳින්න උත්සාහ කරත් එතනත් තියෙනවා මොකද්දෝ අනුකම්පාවක් ලැබිය යුතු ස්වභාවයක්. මේ ප්‍රශ්නේ ඉන්න කෙනා දකින බැල්ම එච්චරම ඇකියුරේට් නොවෙන්න පුළුවන්. සමහර විට ඔය චෝදනා නගන එක්කෙනාට වැඩිය අසරණ වෙන්න පුළුවන්. අර අර චෝදනා ලබන පුද්ගලයා ඔයගේ ෆැමිලි මැටර් එකක. ඉතින් ඒක තමයි වැඩි. ඒක නිසා අන්න ඒ විදිහ විවෘත බැල්මක් අපිට පුරුදු කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් අර ගාගන්නේ නැති බැල්මක්. නැත්තම් මොකද වෙන්නේ? ගා ගන්නවා. පහුවදාට වැරදිලා ඊට පස්සේ. පහුවදාට අර කියපු එවුන් ටිකම ඇවිල්ලා කියනවා බලන්න ඔබ වහන්සේ දැන් මේ ඊයේ මෙහෙම තීරණයක් අද දැන් අද ඒක වැරදීනේ. ඔබ වහන්සේට වැරදුනාද? ඔබ වහන්සේ ගා ගත්තද? අන්න තේරෙනවා. තේරෙන ඕන කෙනෙක්ට තේරෙනවා. අර ඩ්‍රයිවර් මහත්තයාට බව තේරෙනවා. ඩ්‍රයිවර් මහත්තයාත් කියනවා ස්වාමීන් වහන්සේ කමටහන හරි ගිහිල්ලා නෑ වගේ නේ ස්වාමීන් වහන්සේ. ඌ භාවනා කරන්නේ කියන්නේ ඌ කියන මම භාවනා කරන්නේ. මම භාවනා කරන්නේ. ඒ වුණාට මේ බැලුවාම මේ අමුතු ජෝක් නේ ස්වාමීන් වහන්සේ. කමටහන හරි ගිහිල්ලා නෑ වගේ නේද ස්වාමීන් වහන්සේ. ඊළඟ අර මිනිස්සු ඇවිල්ලා කියන්නේ. අර මිනිස්සු ඇවිල්ලා කියන්නේ මොකද ඊයේ ගත්ත තීරණය අද වෙනකොට වැරදි. ඊයේ හරි කියපු එක අද වෙනකොට වැරදිලා. එතකොට ඒ විදිහේ වෙනස් වෙන, මේ විදිහේ පරිවර්තනය වෙන ලෝකෙක අපි නියම නිවීමක් බලාපොරොත්තු වෙනවා නම් ඔන්න ඔය කී හැකියාව තමයි නියමම හැකියාව. ඕක තමයි අපේ මිනිස්යාගේ ශක්තිය තුළ තියෙන ඉහළම විභවය, ability to observe without judging. මේ විදිහට බලාගෙන ඉන්නවා වරද කියලාවත් දකින්නේ නැහැ මේ කරන දේ. මේ වෙනකොට ඉන්නවා. කවුරු හරි ඇහුවොත් අර මොකද කරේ? මෙහෙම දෙයක්නේ. වැරදි නේද? ආ ඔව් වැරදි නම් තමයි ඇත්තට. බැලුවහම. වැරදි තමයි. වැරදි තමයි. ඉතින් කල්පනා කරලා බැලුවොත් වැරද්ද තමයි. උනාට ඉතින් අදාල නැහැ. අදාල නැහැ. අන්නේ මේ හැකියාව අපිට දිනු කරගන්න පුළුවන් නම් මේ gedara dore තියෙන ප්‍රශ්න වේවා, වැඩපලේ තියෙන ප්‍රශ්න වේවා, මේ ජීවිතේ තියෙන ප්‍රශ්න වේවා, මේ ලෝකේ තියෙන ප්‍රශ්න වේවා, ඔය සියල්ල නිවන සුළු ස්වභාවයක්. නිවන සුළු ස්වභාවයක් මේ තුල මතුවලා එනවා. එතකොට නිකන් මේ ලෝකෙට අදාළ නැහැ මේ මිනිස්සයා. මේ තැනැත්තා මේ ලෝකෙට අදාළ නැහැ. ලෝකේ කොටසක් නෙමෙයි වගේ. ලෝකෙනුත් ප්‍රතික්ෂේප කරනවා. අර අපේ පරණ පුරුදු මිත්‍රයෝ ටිකනම් කොහොමත්ම ප්‍රතික්ෂේප කරනවා. කොහොමත්ම ප්‍රතික්ෂේප කරනවා. එතකොට කාගේද අනුග්‍රහය අපිට ලැබෙන්නේ? කොයි මොන ස්වභාවයේද අපිට සමාජිකත්වයක් ලැබෙන්නේ? අන්න ඒක තමයි අර කල්යාණ මිත්‍රාශ්‍රයක්. තම තමුන්ගේ ජීවිතේ පරිවර්තනය වෙන ඒ හොඳ දිහාවට අනුග්‍රහයක් අවශ්‍යයි. ඒකින් ඉඳන්ම තමයි මේ විදිහේ නිකන් ධර්ම දේශනාවකට අහුන්කන් දීමක්, කමඨහං සුද්ධ කිරීමක්, මේ විදිහේ ආශ්‍රයක් දිගට පවත්වන්නේ. මොකද මේ යන වැඩේ ලෝක සම්මතයට ගැලපෙන්නේ නැහැ. ලෝකයා ප්‍රතික්ෂේප කරන අපි අර පරණ යාළුවෝ ටික තමයි ඉස්සෙල්ලාම ප්‍රතික්ෂේප කරන්නේ. මේක අපිව ප්‍රතික්ෂේප කරන්නේ ප්‍රතිපදාව නෙමෙයි. මේක තමයි ක්‍රමවේදේ. ඒක හින්දාද කොහෙදෝ අර ආනන්ද හාමුදුරුවෝ කියනවනේ භාග්‍යතුන් වහන්සේ මේ ශාසනේ මේ 50%ක්ම වගේ මේ කල්යාණ මිත්‍රාශ්‍රය. එහෙම තමයි මට දැනෙන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා 50ක් නෙමේ ආනන්ද මේ ශාසනේම තමයි මේ කල්යාණ මිත්‍රාශ්‍රය. 100%ක්ම. එතනින් එහාට දෙයක් නැහැ. ඒකම තමයි ක්‍රමවේදේ. මම පහුගිය දවසක කෙනෙක් කියනවා මේ නිවනට වැඩිය රසවත් දෙයක් තියෙනවා නම් ඒක තමයි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. නිවනට විතරයි දෙවෙනි වෙන්නේ. එපමණට රසයි. එපමණට රසයි මොකද මේ ප්‍රශ්නේ නිවනාසුළු ස්වභාවයක්, ඒ නිවෙන් නිවීමට අනුග්‍රහයක් ඒ තුළ තියෙනවා. එහෙම නැත්නම් වැරදි තැනකට වැටුනොත් ඉතින් අමාරුයි. වැරදි පුද්ගලයා ඇසුරු කරනකොට අමාරුයි. මේ යන ගමන අපි හිතාගන්නේවත් නැති ගමනක්. අහු වෙන්නේ හිතාගන්නවත් බැරි විදිහට. මම දැන් මගේ ජීවිතේ මට දැනලා තියෙන දේ තමයි පාප මිත්‍රය කියන જાතිය නිකන් අහු වෙන්නේ නැති තරම්. ඈතීම නිකන් යනවා. අහු වුණත් නිකන් උදිහා බැලෙන්නේම නිකන් නහයින් තමයි බැලෙන්නේ. නහයින් තමයි බැලෙන්නේ. මොකද තේරෙනවා මේක මොකද්දෝ වෙන එකකට එන්නේ. මොකද්දෝ අවුලකට එන්නේ කියන අදහසින් තමයි බැලෙන්නේ. ඉතින් එන්න කලින්ම අහු වෙන්න ස්වභාවයක් නැහැ. අහු වෙන ස්වභාවයක් නැහැ. හරි අඩුයි එහෙම අහු වෙලා තියෙනවා. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් අපි ওই දිහේ රිස්ක් එකක් ගන්න නැතුව ජීවත් වුණාම ඉතින් ඔපචුනිටි එකකුත් නැති වෙනව නේද කියලා. ඒක නම් ඇත්ත තමයි හැබැයි. රිස්ක් එකක් not willing to risk මේ විදිහ අනතුරක් ගන්න නැතිකොට ඉතින් මෙතන මොකද්ද ඔපචුනිටි එකකුත් මගහැරෙනවා. නමුත් ඉතින් ආපු පාර එවුන පාර හොඳයි කියලා තමයි හිතෙන්නේ. අහන කට්ටියට මම කියන්නේ මම අපාප මිත්‍රෙක් වෙලා නැතුව ඇති. ඒකයි මට ওই දිහේ ප්‍රශ්න නැත්තේ එච්චරට. මම පාප මිත්‍රෙක් වෙලා නැතුව ඇති වෙන කාටවත්. ජීවිතේ වඩප්පුලි වැඩ කරලා තියෙන හැබැයි තව එකෙක් වැඩන් ගිහිල්ලා නැහැ. හොරෙන් ගිහිල්ලා තනියම ගිහිල්ලා කරලා එනවා. හොඳට සැසම් කරලා ගිහිල්ලා කරලා එනවා. මේ විදිහ ඇපොයින්ට්මන්ට් දාලා ගිහිල්ලා කරලා එනවා. හැබැයි තව එකෙක් කතා කරගෙන ගිහිල්ලා නැහැ. ඇයි අනුග්‍රහය මං හිතන්නේ තියෙන්නේ. ඒක හොඳයි. මොකද අපි කියන්නේ අපේ බ්‍රේක් එක අපිට අහගන්න පුළුවන් වෙයි. අනිත් මනුස්සයාගේ බ්‍රේක් කොහමද අපි බලන්නේ? ඌ අරන් ගිහිල්ලා ඌ කොහෙ ගිහිල්ලා නවතීද කියලා කවුද දන්නේ? මේ විදිහේ දෙයක් තියෙනවා. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ කියන්නේ 100%ක් මේ ශාසනයේම කල්යාණ මිත්‍රාශ්‍රයක්. මොකද ඒකට හේතුව ඒ ආශ්‍රය නැතුව අර මුලින්ම ප්‍රඥාව පහළ වෙන්නෙත් නැහෙනේ. වචනයක් ඇහෙන්නෙත් නැහෙනේ. ඇහුන වචනේ ක්‍රියාත්මක කරන්න තව ඒ වගේ වචන කී දහහක් ඇහෙන්න වෙයිද? සීල සමාධි ප්‍රඥාව විදිහට පෙන්නනවා නම් ඒ ප්‍රතිපදාවට අනුග්‍රහයක් වෙන්න තව කොච්චර ඒ විදිහේ වචන අහන්න වෙයිද? මේ භාවනාවක කමඨාන සුද්ධ වෙන්න කොච්චර නම් කතා බහ කරන්න වෙයිද? මේ විදිහේ ගමනක් දිහා බැලුවාම අන නිවනට විතරයි දෙවෙනි වෙන්නේ කියලා කිව්වත් හරි. නිවන් රසට විතරයි දෙවෙනි වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ ශාසනයේම කල්යාණ මිත්‍රාශ්‍රයක්. ඒක නිසාම පහුගිය දවසේ කියනවා මට ලැබිලා තියෙන ජීවිතේ ලැබිලා තියෙන කෙනෙක් කියන්නේ ජීවිතේ ලැබිලා තියෙන ඉහළම දායාදේ තමයි මොකද්ද? මේ විදිහේ කමඨානක් සුද්ධ කරගන්න පුළුවන්. මේ දි ප්‍රශ්නයක් වුණාම කතා කරගන්න පුළුවන්. ඒ විදිහේ ගුරුවරයෙක් මට ලැබිලා තියෙනවා. ඒක තමයි මගේ ජීවිතේ තියෙන ඉහළම වටිනාකම දායාදේ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ බැල්ම හොඳයි. එහෙම නැත්නම් අපි හිතනනේ මේකත් තියෙනවා. හැබැයි තව මොකද්දෝ එකක් තියෙනවා. මේකටත් ප්‍රේමයක් තියෙනවා. තව කොහෙදෝ ප්‍රේමිකුත් තියෙනවා. මේ විදිහේ දෙබිඩි ගතියක් අපි තුල නැතුවා නෙමෙයි. නමුත් කරනවා නම් මේක තමයි වැඩි. අන්තිම දේහධාරී වෙන්න පුළුවන් ද බලන්න. මේක එච්චරම පොපියුලර් මතවාදයක් නම් නෙමෙයි. හිතනවා කල්පනා කරනවා තව එකක් ඊළඟ පාර මීට වැඩිය හොඳ එකක්. මේකේ නම් අවුල් තියෙනවා මීට වැඩිය හොඳ වාහනයක්. අලුත්ම එකක් වගේ එකක් අරගෙන බලනවා ඒකෙත් බලනකොට ඇඳිමත් තියලා. මේ විදිහේ අවුලක් තමයි තියෙන්නේ. ඒක නිසා කරනවා නම් ඔන්න වැඩේ. ඒ සඳහා අනුග්‍රහයක් වෙන ප්‍රකාශයක් තමයි බුදුරජාණන් වහන්සේ අද අපි ඉදිරියේ තිබ්බේ. මේකත් අපි අපේ ජීවිතවලට මේ ප්‍රතිපදාවට අනුග්‍රහයක් උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරලා අද දවසේ ධර්ම දේශනාව අපි මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ සභාවට මොන දැනගන්න තියෙනව නම් අවස්ථාව
දෙනවා. අපි මේ අපි අවසන් කරමු. දැන් ප්‍රශ්න වලින් පටන් ගන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය ධම්මකසුර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේ අපගේ අනුකම්පාවෙන් කාලයක් පටන් කරගෙන ලබන්නා වූ මේ මහත් ධර්ම කටයුත්තේදී අද දවසෙත් සිද්ධ කරනු ලැබුවා වූ මේ ධර්ම දේශනාව ඉතා ප්‍රණීතව සරලව අපි හට තේරුම් කර දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් අප සියලු දෙනාම රැස් කරගත්තා වූ ඉක්සල් ධර්මය ඔබ වහන්සේ කෘතඥ පූර්ව දෙපානමද මේ අවස්ථාවේදී අනුමෝදන් කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඒ වගේ මේ කුසල කර්මයන් මයිමේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අපි සියලු දෙනාටත් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි. ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු
සාදු 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 මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාන
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති සාදු 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 ඕකාස කමාමි බන්ති ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති තතියම්පි ඕකාස වන්දාමි බන්ති
අභිවාදන ශ්‍රීලිස්ස නිස්සං අද්දවක ඡායනෝ සත්තාරෝ ධම්මා වදන්ති අයවන්මම සුඛං බලං ආයරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ චාතෝ නිබ්බාන සම්පත්ති මේනාසේ සමිච්ඡතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
හැම දිනටම තෙරුවන්
සරණයි ස්වාමීන් වහන්සේ
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ